සුනන්ද මහත්මයා පැහැදිලිව ඇහෙනවද?
සංවාස
මාව පැහැදිලිව ඇහෙනවද?
අහිනවා සංවාස අහිනවා.
හොඳයි.
හොඳයි. පෙරවා සන්නස හැම දිනටම අදත් අපි සුපුරුදු පරිදි අඟහරුවාදා දින පැවැත්වෙන කුජදාහම ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අදත් ඉතින් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම කර සිටිනවා. ස්වාමීන් වහන්සේව හැම දිනම වෙලාවෙ පාද නමස්කාරෝ ඉතාම ගෞරවයෙන් පිළිගනිමින් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මේ සාකච්ඡාව ආරම්භ කරන ලෙස. ඒ වගේම මේ අවස්ථාවේදී ඉතාම ගෞරවයෙන් ආචාර්ය රවි උපදේ මෙතුමා සිහිපත් කරනවා. එතුමා තමයි මේ සාකච්ඡාවේ මූලිකත්වයෙන් කටයුතු කරන්නේ. එතුමා තාම සම්බන්ධ වෙලා නැහැ, නමුත් කාලය ගත වෙන නිසා අපි සාකච්ඡාව ආරම්භ කරමු. එතුමාව ගෞරවයෙන් සිහිපත් කරමින් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා සෑම දිනම මේ සාකච්ඡාව ආරම්භ කරන නිසා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අද දවසේ අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඉතින් සාකච්ඡාව ආරම්භයේදී පින්වත් හැමෝටම මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. දැන් මෙතන ඉන්න හැමෝම දෙන කාලාන්තරයක් තිස්සේ ධර්මය හොයන, ඒවගේම ධර්මයට ගෞරව කරන, ඊට අනුරූපව තමන්ගේ ජීවිත පවත්වාගෙන යන්න කටයුතු කරන අය. ඉතින් ඒ නිසා එතනදි දැන් මේ හැමෝම දෙනා යම් යම් විදියට දහම් කාරණාවල් අහලා යම් යම් පිරිසිදු කර ගැනීම තියෙනවා. ඉතින් ගොඩාක් දෙනෙක්ට අදහසක් තියෙනවා යෙදීම බලන්න, මනෝවිතර්ක වලට යන්නේ නැතිව ප්‍රායෝගිකත්වයේ විමසන්න, ඒ දෙන අවස්ථාවකදී දෙන විචක්ෂණයක් යොමු කරගන්න, නැත්නම් විචක්ෂණ ශීලී වටේම සාගත ස්වභාවය සීයක් ඇටිට භාවිත කරන්න, ඔය ආදී වශයෙන් ගොඩාක් මේ යම් යම් පැහැදිලිතාවන් සූත්‍ර පිළිබඳව, සූත්‍රගත කාරණා පිළිබඳව, එයින් පෙන්නගින කරුණු පිළිබඳව යම් යම් පදයායන්, විවිධ කෝණ, විවිධ ප්‍රායෝගිකත්වයන් විවිධ විදියට හැමෝම දෙනා දැන් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මෙතෙන්ට වැදගත් වෙන්නේ කල්යාණ දැන් කරුණු කීපයක් වෙනවා. කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා. කල්යාණ මිත්‍රයාගෙන් සද්ධර්මය ඇහිමක් වෙන්නත් ඕන. කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා. කල්යාණ මිත්‍රයාගෙන් සද්ධර්මයක් ඇහිමක් වෙන්න ඕන. දැන් අපි කල්යාණ මිත්‍රයාගෙන් සද්ධර්මය අහනවා. සද්ධර්මය අහලා අපි අපිට දැන් යම් යම් පිරිසිදු කිරීම නැතුවම නොවේ. හැමෝටම යම් 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 මට්ටමේ පිරිසිදු කිරීම තියෙනවා. එතකොට ඒ යම් යම් පිරිසිදු කිරීම තියෙනකොට ඒ පිරිසිදු වීම, ඒ පිරිසිදු වෙච්ච මට්ටම් කියන කාරණාවල් එක අපි යම් යම් උත්තර ටිකක් නිර්මාණය වෙනවා. පැහැදිලි නේද? යම් කිසි දැන් මේක මේ කියන්නේ වෙන මේ කාරණේ, මේ කියන්නේ වෙන මේ කාරණේ කියලා අපිට අර සුතයේ තීව්‍රත්වය නිසා හොඳට අහලා අහලා සමහර අය අහනවා, සමහර අය කියලා දෙනවා, ඒ වගේම සමහර අය සාකච්ඡා කරනවා, ඒ වගේම සමහර අය ලියනවා. ඔය විදිහට විවිධ ආකාරයි යම් යම් අපිට මෙන්න මේ කාරණේ මේ කාරණේ කියන අදහස් ටික අපිට හොඳට තහවුරලා තියෙනවා. ඒක ගොඩාක් වටිනවා. ඉතාම ප්‍රශස්තයි. ඒ කියන්නේ ධර්මයක් පිරිසිදු මට්ටමකට තීව්‍ර කරගන්නවා, සුපැහැදිලි කරගන්නවා කියන කාරණේ ඉතාමත් වටින කාරණාවක්. හැබැයි අර කියන්නේ පිරිසිදු ඒ කාරණා එන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්ම ශ්‍රවණයක් වෙන්නේ කුමක් වෙනසද? අර කාරණා දෙකම කියන්නේ කල්යාණ මිත්‍රයා ඊළඟට සද්ධර්ම ශ්‍රවණය, ඒ දෙකම බාහිරින් ප්‍රත්‍යහැරියට හේතු ප්‍රත්‍ය වෙද්දී අතුල් පැත්තෙන් යෝනිසෝමනසකාරයක් උත්පාදනය වෙන්න ඕන විචක්ෂණය. දැන් අර ගොඩාක් දෙනෙකුට උත්තරය මේකයි කියලා එනවා. හැබැයි ඒක හුදෙක් හුදු දැනුම් පද්ධතියක් විතරයි. හැබැයි උත්තරයක් එනවටත් වඩා වැදගත් වෙන කාරණේ තමයි ඒ උත්තරේ ආපු විදිය කොහොමද. ඒක ඒ උත්තරේ හුදෙක් කියන්නේ ඒ උත්තරය හුදෙක් හුදු කටපාඩමකින් ආපු එකක්ද, එහෙමත ඇහිලා ඇහිලා ඕක මෙහෙමයි මේක වෙන්න බෑ මෙහෙමයි, අර ඒක අපි තවත් දැනුම සුතේ පිරිසිදු බව ඉතාම උපකාරශීලී. නමුත් එහෙම වුණත් ඒ ඒ එන උත්තරය ආවේ කොහොමද කියන එකයි වඩා වටින්. මං කියන්නේ උත්තරයක් එන්න ඕන කියන කාරණේ නෙමෙයි, යම් සුපහැදිලි වීමක ඒ කියන්නේ යම් කිසි අර්ථයකට නිර්වචනයක් වෙනවා නම් ඒ නිර්වචනයට බලපාපු පසුබිම් මොකද කියන්නේ විචක්ෂණශීලීත්වය කියන දේ තමයි වඩාත්ම වැදගත්. විචක්ෂණශීලීත්වය කියලා කියන්නේ නම් හොඳට මතක තියාගන්න එක ගැළපීමක් නෙවෙයි. ඒ කියන්නේ අපි දත්ත ටිකක් තොරතුරු ටිකක් විතරක් නම් ඉදිරිපත් වෙන්නේ එතන විචක්ෂණයක් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. විචක්ෂණය කියලා කියන්නේ මේකට මේක මේකට මේක මේකට මේක ප්‍රහේලිකා විසඳීම ගැළපීමක් කියන කාරණා නෙවෙයි. හොඳට අපිට කවුරුත් අහලා තියෙන වැටෙන කාරණාවක්. එතකොට ඒ එන උත්තරේ අර විමසීම තුළ පැන නගින්නක් වෙන්න ඕන. බාහිර එක්ක විස්තර වෙන්නේ. ඉතින් අන්න ඒ කාරණේ පැත්තට මම මට අවවාද කරගන්න ගමන්ම අපි හැමෝම මේ පිණිස උත්සුක වීම කියන දේ වඩාත් ප්‍රතිඵලදායක. ඉතින් අපි දර්ශනයක් පිරිසිදු වෙන්න වෙන්න. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් මතු වෙන්නම ඒක අපිට අපේ දෛනික ජීවිතයේදී ප්‍රායෝගික ජීවිතයේදී විද්‍යමාන වෙන්න ඕන කාරණේ. අපිට ඉවසීම කියන දේ අපේ ජීවිතේ තීව්‍ර වෙන්න ඕන, ප්‍රගුණ වෙන්න ඕන. තව කෙනෙකුට අහුම්කන් දීමේ හැකියාව කියන දේ අපේ ජීවිතේ ප්‍රබල වෙන්න ඕන. නිතරම මාව මතු වෙලා එන ගතිය ජීවිතේදී ඒවා අඩු වෙන්න ඕන. ඒ වගේම තව කෙනෙකුගේ අදහසක් ඉවසීමේ හැකියාව, තව කෙනෙකුට නම්‍යශීලී වීමේ හැකියාව, ඒ වගේම තව කෙනෙක් වෙනුවෙන් උපකාර වෙන්න පුළුවන් නම් ඒ උපකාරශීලී ගතිය, ඒ වගේම ජීවිතයේදී අපිට කෙනෙක් කොච්චර ගැටෙන දේවල් තිබුණත් ඒ දේවල් සමසිතින් දරා ගැනීම හැකියාව, ඒ දේවල් කියන්නේ එතන ඒවා හමුවේදී වෙනද දක්වපු ප්‍රතිචාර වලට වඩා සාධනීය සාමකාමී ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැකියාව කියන දේවල් අපිට අපේ ජීවිතවලදී ඉස්මතු වෙන්න ඕන. තව කෙනෙක් යට කරලා දාන ගතු අපේ ජීවිත තුළ පැන නගින්න බෑ. ඒ වගේම තව කෙනෙක් අවඥාවට නැගීමක් හැලු කිරීමක් ඒවා වෙන්න බෑ. අපි ධර්මයක අපේ ජීවිතය සැරිසරද්දි ජීවත් වෙද්දි ඒ වගේම අපේ ජීවිතයේ එන්න එන්න හරියානන් දස්සාවි කියන වචනේ වගේම සප්පුරිසානන් දස්සාවි කියන වචනේ කියනවා. අරිය ධම්මේ කෝවිදෝ කියන වගේම සප්පුරිස ධම්මේ කෝවිදෝ කියලා කියනවා. අරිය ධම්මේ සුවිනීතෝ කියන වගේම සප්පුරිස ධම්මේ සුවිනීතෝ කියලා එහෙමත් තියෙනවා නේද? දැන් අන්න එතකොට කෙනෙක්ගේ ජීවිතය දහමට නතු වෙන නතු වෙන යොමු වෙන යොමු වෙන මේ පැත්තේ අපේ ගුණධර්ම කියන පැත්තත් සාධනීය විදියට ඉස්මතු වෙන්නට ඕන. අන්න ඒ සක්‍යතාවයන් එක තමයි ඒ හැකියාවන් ඒ ආධ්‍යාත්මික ගුණ වගාවත් එක්ක තමයි අපිට ඇත්තටම කියන්න මේ දහමක් කියන දෙයක් අපිට ඔරොත්තු දෙන්නේ. මේ නැත්තම් හුදෙක් හුදු වියලි දැනුම් පද්ධතියක් විතරක්ම වෙලා එච්චරයි. ඒක හොඳයි, අපිට සාකච්ඡා කරගෙන ඉන්න හොඳයි. මම කියන්නේ සාකච්ඡාව නරකයි කියන එක නෙවෙයි, වරදවා ගන්නක අපිට තරක කර කර ඉන්න හොඳයි. යම් කිසි දැනුම් පද්ධතියක් ක්‍රමයන් දෙන්නේ ඒ ක්‍රමය දෙන්නේ භාවිතයක් වෙනස. නිරවද්‍ය ක්‍රමයක් නිරවද්‍ය ඉදිරිපත් කිරීමක් කරන්නේ ඒක භාවිත වෙන්නට. ඒ නිසා ඒ අපි හැබැයි භාවිතයට යන මේ භාවිතයට යනවා, හැබැයි නිරවද්‍ය ක්‍රම වේදේ නැහැ. එහෙම වෙන්නත් බෑ. ඒ වගේ මම පුංචි උපමාවක් කියන්නම්. ඔන්න හිතමු මට හොඳටම බඩගිනි. දැන් මගේ අවශ්‍යතාවය මොකද්ද? මගේ අවශ්‍යතාවය තමයි කුසගිනි නිවා ගැනීම. මගේ අවශ්‍යතාවය මොකද්ද? කුසගිනි සංසිඳවා ගැනීම. මට බඩගිනි දැන්. දැන් කුසගින්න නිකන් සංසිඳෙන්නේ නැහනේ. කුසගින්න සංසිඳෙන්න නම් මගේ දැන් ප්‍රශ්නේ කුසගින්න සංසිඳෙන්න නම් කුසගින්න නම් ප්‍රශ්නේ කුසගින්නට උත්තරේ තමයි කුසගින්න සංසිඳීම. සංසිඳෙන්න නම් මොකක්ද? ආහාර ගන්න ඕන. අනුභව කිරීමක් කරන්න. අනුභව කරන්න නම් කෑම තියෙනවා. එහෙනම් කෑම තියෙන්න ඕන, අනුභව කරන්න ඕන, ඒ තුළින් සංසිඳීම. ඔන්න අපි හිතමු මේ මේක මම උපමාවක් කියන්නේ. කවුරු දැන් කෑම ජාති තියෙනවා. ඉතාම ප්‍රණීත සුරස ආහාර භෝජන තියෙනවා. ආහාර වෙන් වර්ග පළතුරු කැවිලි ආදී වශයෙන් ප්‍රණීත දේවල් තියෙනවා නේද? හරි, අපි හිතමු මේසයක් උඩ ප්‍රණීත ආහාර බඳුන් පිළියෙල කරපතියෙදී කෙනෙක් කන්නේ නැහැ. මොකද කෙනෙක් කන්නේ නැහැ, අනුභව කරන්නේ ක්‍රියාවට නම් වන්නේ. එයාගේ බඩගින නැති වේද? කුසගින්න නෙවෙයිද? වෙන්නේ නැහැ, වෙන්නේ නැහැ. කෑම තිබූ පමණ, කෑම ඕන නැහැ කියන්නේ, කෑම තිබූ පමණින් ආහාර තිබූ පමණින් එය අනුභව කරන්නේ නැත්නම් එයාගේ කුසගින්න සංසිඳෙන්නේ නැහැ. හරි, අපි හිතමු තව කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මොකක්ද කරන්නේ? ආහාර පාන පිළියෙල වෙලා නැහැ. ආහාර මොකුත් නැහැ. පිඟාන්, හැඳි, පෑරපුණන් භාවිත කරනවා නම් ඒවා, එහෙම නැත්නම් අත හොඳට සෝදගෙන ලේන්සුවක් දාගෙන ඇඟෙත් ආහාර හිරෙනවට ඒ අවශ්‍ය දේවල් මේ ආවරණ දාගෙන හොඳට සූදානම් වෙන මේ කන්න ආහාර අනුභව මේ ක්‍රියාවක් කරනද මොනවද? දැන් මේ වැඩපිළිවෙලක් කියන්නේ සංසිඳෙන්න, කුසගින්න සංසිඳෙන්න යම් කටයුත්තක් කරන්න සූදානම්. හැබැයි මේසේ ආහාරනේ දැන් බඩපිරින් එක අවස්ථාවක ආහාර තියෙනවා අනුභව කරන්න, ඒත් බඩපිරින් එක අවස්ථාවක ආහාරනේ අනුභව කරන්න, ඒත් සංසිඳින්. එහෙනම් ওই දෙකම ඕනද නැද්ද? දෙකම ආහාර තියෙන්නත් ඕන, ඒ වගේම අනුභව කරන්නත් ඕන. හැබැයි ඔය දෙකම නෙමෙයි කුසගින්න නෙවෙනවා කියන්නේ. ඔය දෙකම නෙවෙයි කුසගින්න නෙවෙනවා කියන්නේ. හැබැයි ඔය දෙකම නැතිව කුසගින්න නෙවෙන්නේ නැහැ. අන්න එහෙමනම් මම ඒක උපමාවක් විදියට ගත්තේ. ඒ වගේම අර ආහාර කියන්නේ ප්‍රණීත ආහාර තියෙනවා වගේ අපේ සුතේ නිර්වද්‍යතාවය කියන්නේ හොඳට ඒ කියන කාරණේ හොඳට ඒ කියන්නේ ධර්ම දේශනාවක් නම් සූත්‍රයක් නම් ඒක නිදානේ මොකද්ද, ඒක පරයයි මොකද්ද, ඒක කියලා තියෙන්නේ කොහොමද, මේක මොන වගේ පදනමකින්ද දේශනා කවුද මේක දේශනා කරේ, කාටද මේ, කවුද මේක ශ්‍රවණය කරේ, කුමක් අරබයාද, මොන වගේ පදනමකින්ද, මොන වගේ පසුබිමකින්ද, කුමන දහම් කාරණයක්ද මේ දහමකට කෙනෙක් යොමු කරනවද, යොමු කරපු කෙනෙක් මේ උත්සුක උත්සාහ කරනවද, එහෙනම් මාර්ගයක් ගැන කියනවද, මාර්ග භාවිතයේ සිදුවීම විග්‍රහ කරනවද, නිවීම විස්තර කරනවද, නිවීම ලෝකෙට කියනවද, ලෝකයෙන් නිවීම පිළිබඳව පැහැදිලි කරනවද, ආන්නේ වගේ යන අහන ධර්මය දෙයක් වෙන්නේ නැතුව ඒ තුනේ ක්‍රමයක් ඉතර වීමක් කිස්මතු වෙන්න ඕන පිරිසිදු. එහෙම වෙද්දී ඒ ක්‍රමය භාවිත කිරීමක් කරන්න ඕන. පිරිසිදු ආහාර ටික කියන්නේ ධර්ම දහම් දැනුම සුපිරිසිදු ඉගෙන ගන්නවා වගේ මේක ප්‍රායෝගිකව තේද නැත්තම් ආහාර මේ සුර ලස්සනයි බඩ පිරෙන්නේ නැහැ. ඒක අපි භාවිතයට ගන්න ධර්මයක් දෙන්නේ ඇයි? යෝනිසෝ මනසකාර උත්පාදනයක විචක්ෂණයකට අතිපුච්චා විනීතාවකට පරිවීමංසනයකට මේක දෙන්නේ සම්මර්ෂණයක් නිසායි දෙන්නේ. ආධ්‍යාත්මික විමසීමක් නිසා මේ තරම මේ දහම් කරුණු ක්‍රමයන් කියලා දෙන්නේ. අන්න හැබැයි අපි නිර්වද්‍යතාවයෙන් තොරව යම්කිසි ප්‍රායෝගිකත්වයක් මතු කරගන්න. හැබැයි නිර්වද්‍යතාවයෙන් තොර ප්‍රායෝගිකත්වයේ භයානකයි. ප්‍රායෝගිකත්වයක් කරමු. හැබැයි ප්‍රායෝගිකත්වය කරාට අදාළ සංසිලීම වෙන්නේ සෑම කන්න හැදුවට එන්නේ යම් සංසිඳීමක් වේ ප්‍රතිපදාවල. හැබැයි අදාළ දේ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි ධර්මයේ පිරිසිදු කරගන්නවා වගේම අපිට උත්තරේ ඉන්න පුළුවන්. හැබැයි උත්තරේ ආවට ඒක ප්‍රායෝගිකත්වයේ තුලින් පැනනගින්නා වූ උත්තර වෙන්න ඕන. එහෙම නැත්නම් හුදු අපි හැමදේම සාකච්ඡා කියාවේ, කතා බහ කරාවේ, මෙහෙමයි මෙහෙමයි කියලා කියාවේ ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් ඒ තුලින් යම් කිසි ධර්මයේ සාකච්ඡා කරද්දී, ඊට පස්සේ ධර්මයේ කියද්දී ඒවා විමුක්තායතන තමයි මම මම සිදි ගන්නවා. විමුක්තායතන තමයි ධර්මය සාකච්ඡා කිරීම, ශ්‍රවණය, සජ්ජායනය නේද? හැබැයි අපි ඒවා හුදෙක් හුදු දැනුම් පද්ධතියට විතරක් සීමාකරණය කරන්නේ නැතුව ඒක අපේ දෛනික ජීවිතයේ යෙදෙන කාරණාත් එක්ක විමසීමකට යොමු වෙන්නම ඕන නේද? ඔන්න ඒ කාරණා يعني අපේ රුකු සායනාංශ කියලා දෙන විදිහට මම කියන වචනය හැදිච්ච කෝමෙන් පිරිසිදු කරගත්ත ධර්ම දහම් දැන යම් කිසි කෝණයක් හැදිලා තියෙනවා. යෙදිච්ච කාරණේ දිහා බැලීම කියන දේ සිද්ධ වෙන්න ඕන කියන කාරණයි මම මෙතෙක් වෙලා සිහිපත් කරන්නට යෙදුණු. ඉතින් මම ඒක ප්‍රතිපූරකාවක් විදියට තමයි අරගත්තේ. ඉතින් ඒ නිසා මේ මම අද කල්පනා කරා මේ මොකද යම් කිසි අපේ දේශනාවක් පාදක කරගෙන අපි එකතු වෙලා මේක ධර්ම දේශනාවක් නෙවෙයි ධර්ම සාකච්ඡාවක් නේ. නිසා සාකච්ඡාව පවත්වාගෙන යමු කියන නිසා අපගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ, මගේ ගුරු දේවයන්න් වහන්සේ විසින් නිවසක පවත්වන්න දෙවිච්ච ධර්ම දේශනාවක් පැයකට සමාසම කාලයක් ඒක ලොකු සායනහන්සේගේ ගුණ නාමයක් සිහිපත් කරගෙන ඒ වගේම මේක ටයිප් කරපු ඒ තරුණ මහත්මයාට පුණ්‍යානුමෝදනා කරමින් අපිට ඒක මාතින් උපකාරයෙන් කවුරු හරි ගොඩාක් දෙනෙක්ිනවා කියන්නේ මේ ලිපි ඉදිරි ටයිප් කරලා දානවා, යම් සිහිපත්සු පිටාගෙන දානවා, ඒ ධර්මයේ ඊට පස්සේ විවිධ විදිහට විවිධ පාසක ධර්මයේ වෙනුවෙන් කරන මේ විදිහට සාකච්ඡාවන් විසින් පවත්වන කටයුතු කරනවා. ඉතින් ඒවා වචනීයද ගිනිය නොහැක්කා වූ පුණ්‍ය කර්ම. ඉතින් මේ වෙලාවේ උපකාරානුස්මෘතිව ඒ හැම දෙනාව මෙතින් සිහිපත් කරනවා. ඉතින් මේක මේ දේශනාවේ නම තමයි සරලව සංස්කාර වටහා ගමු කියන දේශනාවට සීමාව සරලව සංස්කාර වටහා ගමු. අපි ලොකු සාමාජයේ පැහැදිලි කරපු දේශනාව අතිපූජනීය ලව්වේ අනුමදර්ශ ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2024 මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 16 වෙනිදා අවසන් බුදු වදන ඇසුරින් සිදු කරන ලද අමිත විග්‍රහයකින් නිකුතා ගන්නා ලද නිකුකුටා ගැනීම ශ්‍රව්‍යමය මාධ්‍යෙන් කරපු දෘශ්‍ය මාධ්‍යයට අරගෙන අවසන් බුදු වදන. අවසන් බුදු වදන මොකද්ද? භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. හඳ දානි භික්ඛවේ ආමන්ත්‍ර යාමිවෝ වය ධම්මා සංකාරා අත්තමා දේන සම්පාදේතගෙන බුදු ඒ බුදු වදන පාදකත්වයෙන් කරපු දේශනාව. ඉතින් ඒ නිසා දේශනාවක් එක්ක අපි අද දවසට යමු හැකි තරමකට යමු වෙනා ඊට පස්සේ සාකච්ඡාවට ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද දවසේදී ඔබ උතුම් ධර්ම කාරණාව ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ. ධර්ම දානයක් කියලා කියන්නේ මේ ලෝකයේ අග්‍රතම දානය. ධර්ම දානය කියලා කියන්නේ මොකද්ද? අග්‍රතම දානය. අග්‍රතම කියලා කියන්නේ අග්‍ර කියන්නේ කෙලවර. අග්‍රතමයි කියලා කිව්වොත් කෙලවරම තමයි. දැන් අපි හිතමු ලංකාවේ තියෙන උසම කුළුණ මොකක්ද කියලා හොති. සමහර වෙලාවට කියන්නේ අපි කියන්නේ මොකක්ද? නෙළුම් කුළුණ කියලා කියන්නේ. හැබැයි ඒක උසම කුළුණ කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. මොකද ඔයිට වඩා උස කුළුණක් හදන්න පුළුවන් නිසා. අපි හිතමු ලෝකේ තියෙන උසම කන්ද එවරෙස්ට් කියලා, ගෞරී ශංකර් කියලා කියන්නේ එවරෙස්ට් කඳු මුදුන කියලා නේද? දැන් එවරෙස්ට් කඳු මුදුන කියවට පස්සේ දැනට එහෙම කියන්න පුළුවන් එහෙම එකක් නැති නිසා. උසම කියන්න පුළුවන් එහෙම එකක් තාම නැති නිසා. හැබැයි ඊට එහා එකක් තිබුණොත් ඒක උසම කන්ද කියලා කියන්න බෑ. අපි හිතමු ලෝකෙ දිගම ගංගාව නයිල් ගංගාව කියලා. හැබැයි නයිල් ගංගාව දිගම ගංගාව කියන්න බෑ. මොකද නයිල් ගංගාවට වඩා මිසිසිපි ගංගාව දිගයි කියලා කියනවා. දැන් මේ ඕන එකක් උසයි කියලා කියන්නේ මිටි එකක් එක්ක, දිගයි කියන්නේ කොට එකක් එක්ක. හැබැයි දැන් ඕන දිග එකක් කොට කොටයි කියන පුළුවන්, දිගයි කියලා කියන්නේ කොටෙහිකට සාපේක්ෂව. අග්‍රතම කියලා කියන්නේ අග්‍ර කීවට පස්සේ ඊට එහා වෙන්න බෑ. සමහර ඒවා තියෙනවා ඊට එහා ඒවා වෙන්න පුළුවන්. ලංකාවේ මීට වඩා කුළුණක් හැදෙන්න පුළුවන් ලෝකේ නේද? ලෝකේ අපි තුමු වෙනත් රටක තියෙනවා ඒක ඊට වඩා කුළුණක් උල්ට වඩා ගොඩනැගිලා හැදෙන්න පුළුවන්. මේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. අග්‍ර තමයි කියලා කියනකොට අග්‍රතරයි නෙවෙයි. අග්‍රතර කියන දෙකෙන් දෙකක් අරගෙන දෙකෙන් එකක් සසඳලා කියන්නේ. කීපයක් අරගෙන සසඳලා තමයි ඒක හොඳයි කියන්නේ. අග්‍රතම කියලා කියනකොට එච්චරයි. ඊට එහා තියෙන ඉතියක් නෙවෙයි. ඔන්න ලොකු සයින්හන්සේ ඉස්මතු කරනවා ධර්ම දානයක් කියලා කියන්නේ මේ ලෝකේ අග්‍රතම, අග්‍රතර නෙවෙයි. අග්‍රතර කිව්වොත් සසඳලා කියන්නේ. අග්‍රතම කියන කියනකොට ඊට එහා යමක් නැහැ. මේ ලෝකයේ අග්‍රතම දානය සබ්බ දාන ධම්ම දාන ජිනාති. සීරු දාන අතරින් උසස් දානය ධර්ම දානය කියලයි කියන්නේ. මේක තියෙනවා අග්ගප්පසාද සූත්‍රය කියලා. සියලු සංකත ධර්මනේ අග්ගප්පසාද සූත්‍රය බලන්න. අග්ගප්පසාද සූත්‍රය කියන ධර්ම දානය තමයි ලෝකයේ අග්‍රතම දානය කියලා පැහැදිලි කරනවා. අග්ගප්පසාද සූත්‍රයේ අංගුත්තර නිකාය චතුර්ථ නිපාතේ තියෙනවා. මොකද හේතුව මේ ලෝකේ කෙනෙකුට බාහිරින් උපකාර කිරීම කියන කාරණා අතර අපි අද දකිනවා ද්‍රව්‍යමය වශයෙන්, ආහාරමය වශයෙන්, බෙහෙත් හේත් වශයෙන් ආදී විවිධ විදියට එක එක අයට උදව් එක එක අයට උපකාර කරනවා නේ. මිනිස්සුන්ට බාහිර උපකාර කරන්න පුළුවන් ද්‍රව්‍යමය වශයෙන්, කියන්නේ ද්‍රව්‍යාත්මික උදව් කරන්න පුළුවන්, මානසික උදව් කරන්න පුළුවන්, ආහාර පාන බෙහෙතේ ගොඩක් උදව් උපකාර කරගන්නවා. නමුත් ඒ සියලු උපකාරයන් ප්‍රධානතම වශයෙන් හේතු කාරණා වෙන්නේ කායික පහසු විහරණය වෙනස විතරයි. මේ කොහොම උපකාර වෙන්නේ මොකටද? මේ අපේ කායේ කායික පහසු විහරණය වෙනස විතරයි. හැබැයි කෙනෙකුගේ හිත හදන්න, හිතක් සනසවන්න යමෙකුට පුළුවන් නම් කාගේ හරි හිතක් හදන්න, හිතක් සනසවන්න මේ යමෙකුට පුළුවන් නම් උපකාර කරන්න. ලස්සන වචනයක් ලෝසයිනාංශ මතු කරලිනු සනසනවා, සැනසෙනවා කියන එක නේද? සැනසීම කියන වචනේ හරි ලස්සනයි නේ. සැනසෙනවා. දැන් අපි හිතමු සතුටට වඩා සැනසීම. දැන් සමහර වෙලාවට කෙනෙකුට දුකට කඳුළු වෙනවානේ. ඒකට කියනවා දුක් කඳුළු. සතුටට කඳුළු වෙනවා. ඒකට කියනවා සතුටු කඳුළු. එතකොට ඒකෙන් සතුටට කඳුළුත් වෙන්න පුළුවන්. හැබැයි සැනසීම කියන එක සැනසීමට කඳුළු වෙන්නේ සංසිඳීම. අන්න කාගේ හරි සිත සතුටටපත් කරාට පස්සේ ඒ සතුට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සිතක් සනසවන්නේ පුළුවන් නම් සනසනවා කියන්නේ දුක දුක දුක් කඳුළු සතුටු කඳුළු වෙනවා, සතුටු කඳුළු දුක් කඳුළු වෙනවා. හැබැයි සැනද හිතක් සනසවන්න පුළුවන් නම් යමෙකුට පුළුවන් නම් උපකාර කරන්න අර කායිකවල වෙන පීඩාවකදී ඒ සනසනවා කියන්නේ අමූල්‍ය තමයි. මිලක් දෙන්න බෑ. අමූල්‍ය තමයි, කියන්නේ අමිලයි නාමිලයි. මිඩක් ගණනය කිරීමක් දෙන්න බෑ. ඒ යමෙකුට පුළුවන් නම් උපකාර කරන්න, අර කායිකව ලැබෙන පීඩාවකදී පවා හිත සනසවන්න පුළුවන්. ඒක විශාල පිනක් සිදු වෙනවා. ඉතින් කායික වශයෙන් පීඩාවක් වෙනවනම් හිත සනසවන්න පුළුවන් නම් ඒක විශාල පිනක් වෙනවා. සාමාන්‍යයෙන් හිතක් සනසනවට වඩා යමෙකුට පුළුවන් කමක් ලැබෙනවා නම් ජීවිතේ සත්‍ය යථාර්ථය පෙන්වලා දීලා, ඒ සත්‍ය තුළින් සිත තුළ පැහැදීමක් සතුටක් ඇති කරවන්න පුළුවන් නම් ඒ පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාරන ලද ජීවිතයේ සත්‍ය සොයන, ජීවිතයේ සත්‍ය පෙන්වන ධර්මයක් දන් දීම තුළින්. අන්න එතනදි පැහැදිලි කරනවා. හරි, සමහර කෙනෙක් දුකකට, පීඩාවකට, හිත් කරදරයකට පත් වෙලා ඉන්නකොට ඒ හිතක් සුවපත් කරන්න පුළුවන්, හිතක් කලතුළු වෙද්දි වෙලා තියෙද්දි, හිතක් තුවාල වෙද්දි වෙලා තියෙද්දි, හිතක් රිදුම් කනකොට ඒ කෙනාගේ ගිලන් වෙච්ච හිත සුවපත් කරන්න පුළුවන් නම්, ස්වස්ථතාවයකට පත් කරන්න පුළුවන් නම්, නිරෝගීතාවයක් දෙන්න පුළුවන් නම්, ඒක ඒක යාට කරන ලොකු වටිනාකම. හැබැයි ඔන්න මේ දේශනාව තුළින් කියලා දෙනවා, ඊටත් වඩා යම්කොට හිතක් සනසනවටත් වඩා මේක පැහැදිලි කරනවා, යම්කට පුළුවන් කමක් ලැබෙනවා නම් ජීවිතයේ සත්‍ය, ජීවිතයේ සත්‍ය යථාර්ථය පෙන්වලා දීලා ඒ සත්‍ය තුළින් සිත තුළ පැහැදීම සතුටක් ඇති කරවන්න පුළුවන් නම් අනේ ඒ සතුට වෙන්නේ ජීවිතයේ ඇත්ත යථාර්ථය පෙන්වලා දීලා පුළුවන් නම් ඒ පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාරන ලද ජීවිතයේ සත්‍ය හොයන, ජීවිතයේ සත්‍ය පෙන්වන ධර්මයක් දන් දීම තුළින්. අන්න ධර්ම දානය. ඒතර ධර්ම දානයක් දීම තුළින් අර කායික සුවයකට ඔබ්බට ගියපු, මානසික සුවයකට ඔබ්බකට ගියපු ඔබ්බෙහි එහා ඉමක තියෙන ජීවිතයේ සත්‍ය පෙන්වන කාරණයක් එකයි ධර්මීක දන් දීම වටිනාකම. අර සබ්බ දානං ධම්ම දානං දීනාති කියන ඒ සියලු ධර්මයන් අතරින් අග්‍රතම වෙන ජීවිතයේ සත්‍ය මතු කරලා දෙන දානයක්. හරිය වැදගත්. මේ විදිහට ධර්මයන් දන් දුන්නට පස්සේ ධර්මයේ ශ්‍රවණය කරන අයට එයාලගේ ජීවිතයේ නුවණ දියුණු කරගන්න, ජීවිතයේ ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් හිතක් හදාගන්න. සත්‍ය දකින්න කෙනා අචල හිතක්, චංචල නොවන, කැළඹෙන්නේ නැති, ඔද්දල් වෙන්නේ නැති, ව්‍යාකූල නොවන, හරි පාරිශුද්ධ, යම්කිසි ප්‍රශ්නයක් දිහා දකින්න පුළුවන් හොඳ සමාහිත සිතක්. ප්‍රශ්නයක් ඇති වෙනකොට ඇති ප්‍රශ්නෙට විසඳුම මොකක්ද? ඇති ප්‍රශ්නේ විසඳද්දී බොහෝ දුරට නැති ප්‍රශ්නයක් වෙනවා. ඇති ප්‍රශ්නේ විසඳනකොට නැති ප්‍රශ්නය ඇති වෙනවා. ඒ ඇති ප්‍රශ්නයට නැති, ඇති ප්‍රශ්නේ විසඳනකොට නැති ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නැති ප්‍රශ්නයක් ඇති නොවන විදිහට බොහෝම දිග දුර කල්පනා කරලා ජීවිතේ කාරණාවලදී මුහුණ දෙන්න පුළුවන් හොඳ ස්ථායි භාවයක්. කියන්නේ ඒක ජීවිතේ නුවණ, ඒ උත්තරේම නුවණ දියුණු කර ගැනීමක් එක්ක. අන්න ජීවිතයේ ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් හිතක් හදාගන්න. ඒ වගේම සංසාර දුකින් නිදහස් වෙන්න එයාට පුළුවන්කමක් ලැබෙනවා. එතකොට බලන්න පින්වතුනි, ධර්ම දානය කියන කාරණාව කොපමණ වටිනවද කියලා. ධර්ම දානයක් තුළින් කොහොමවත් විශාල වෙනක් රැස් වෙනවා. ධර්ම දානය තුළින් කොහොමවත් මොකද ලැබෙන්නේ? විශාල පිනක්. පින ඕන, පින ඕන. පින කොච්චර වටිනවද? අවශ්‍ය මා පුණ්‍ය භායි, මේ සූත්‍ර තියෙන මා පුණ්‍ය භායි, පින් කරන්න බය වෙන පාපය, මා පුණ්‍ය භායි, පින් කරන්න බය වෙන සූත්‍ර තියෙන පිනක් රැස් වෙනවා. ඒ රැස් වෙන පින මතු මැත්තේ තමන්ට නැවත ධර්මයක් ලැබෙන හේතු වාසනා වෙනවා. අන්න ඒ තුනෙන් ධර්මය දෙනවා කියලා කියන්නේ ධර්මය නැවත නැවතත් ඒක උපකාරයක් වෙනවා. ඉතින් මෙවැනි යුගයක අපි බෞද්ධ හැටියට ඉපදිලා ඉන්න කාලයක බෞද්ධ සමාජයක් නිසා අපට හැම තැනින්ම ධර්මයක් ලැබෙනවා. ඉතින් මේ කාලේ බෞද්ධයෝ හැටියට අපි ඉපදිච්ච නිසා, බෞද්ධ සමාජයක් කියලා සම්මතකරණයට ලක් වෙච්ච නිසා හැම තැනින්ම ධර්මයක් ලැබෙනවා. හැබැයි ඒ කියලා දෙන සෑම කරුණක් තුලින්ම පුළුවන්කමක් ලැබෙනවා හිත තුල සැනසීමක් ඇති කරගන්න. මේ එහෙන ධර්මයෙන් මොනවද දැන් මෙතනදී හැම කවුරුත් බලන්න, ඔය සම ඒ උතුම් මහා ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේලා ධර්මයේ කියලා දෙන. ඇතැම් වෙලාවට ශ්‍රේෂ්ඨ ගිහි පිමුතුන්න්නේ ඒ සමහර කෙනෙක් කියලා දෙන කාරණාවන් ජීවිතයේ මොකද්ද, අර මොකද්ද ඒ ජීවිතයේ සැනසීමක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන විදිහේ දේශනා. ඔන්න ඔය අතරතුරේදී බොහෝම අඩුවෙන් ඇතැම් පැවිදි උතුමන් ඇතැම් ගිහි උදවිය ඉන්නවා ඉට ඔබට ගිහිල්ලා. අර ජීවිත හිතක් සනසනවා කියන තැනට ඔබට ගිහිල්ලා. හැබැයි අතාරතය ඉස්මතු කරන අය ඉන්න. නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන සද්ධර්මෝ පරම දුර්ලභ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන සද්ධර්ම අද මාළිකා බහුතරයක් ශ්‍රව්‍ය මාධ්‍ය, දෘශ්‍ය මාධ්‍ය, සයිබර් අවකාශය හරහා ඕනතරම් ධර්මීය සංනිවේදනය වෙනවා, ධර්මීය වහනය වෙනවා බව තියෙනවා. එතකොට ඒක බුද්ධ වචනය එක නිකන් දෙක. දැන් අද ඕනතරම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධර්මයේ පරම දුර්ලභයි. එක්කෝ සද්ධර්මයේ පරම දුර්ලභයි කියන වාක්‍ය හරියනකොට මෙච්චර ගොඩක් කියනවා කියන එක වැරදි වෙනවා. ගොඩාක් ධර්මයේ උඩට මතුවලා වගේ තියනවා කියනකොට පරම දුර්ලභ. එක්කෝ එක හරි, එක්කෝ මේක වැරදි. එක්කෝ මේක හරි, එක්කෝ එක වැරදි වෙනවා. එහෙනම් අපි ශ්‍රද්ධාව බුද්ධ වචනෙට අවධානයෙන් ශ්‍රද්ධාව තියෙන්නේ සද්ධර්ම පරම දුර්ලභෝ කියලා කියනකොට ධර්මීය වගේ වෙන්න පුළුවන් නේ. සද්ධම්ම පරම දුර්ලභෝ කිය විමුක්තිකාමී සමාධියේ නිරන්තරයෙන්ම ඇහෙන කාරණාව ඕනම කෙනෙකුට අවස්ථාව උදා වෙනවා. ඒ ශාස්ත්‍රවරු ළඟට ගිහිලා හිත සනසවා ගන්න, විමුක්ති සමාධිකාමී සමාධියක හිතක් සනසවා ගන්න පුළුවන්. අන්න ඒ වගේ සමාජ පසුබිමක් අද අපේ ලංකාව තුළ යම් මට්ටමකට හැදිලා තියෙනවා. අර හිතක් සුවපත් ගත කරන්න, ඒ කියන්නේ සුචරිතවාදී යහපත් සමාජයක අපේක්ෂාව පිණිස, ඒ වගේම ආධ්‍යාත්මික සමාහිත බව, යම් එකඟතාවකින් සුවපත් සෝදායි මානසික මට්ටමකින් ප්‍රණීත සැහැල්ලු ජීවිතයක් ගත කිරීමේ යම් මට්ටමක් ලංකාවේ හැදිලා තියෙනවා. ඒක වටිනවා, ගොඩක් වටිනවා. හැබැයි අපේ සමාජය තුළ ඒක හැදිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුරෙන් ඇති වුණු විවිධ වෙනස්කම් කළ හැකි දේවල් තුළින්. විමුක්තිකාමී සමාජය තුළ ඒ කරුණු තියෙන්නේ විමුක්තිකාමී ස්වභාවය. ඒ සමාජයේම ගතියක් අන්න ඒ විමුක්තිකාමී සමාජය තුළ තමයි ඒ පදනම පසුබිම ඕන තිත මාතු පරිසරයක් අවශ්‍යයි. සරු බීජයක් රෝපණය වීම පිණිස වියලි කර්කශ කටෝර මුඩු බිමක සරු බීජ පැල කරන්න අමාරු. අන්න අර විමුක්තිකාමීත්වය අත්‍යවශ්‍යයි. හැබැයි ඒ තිතමාතු පරිසරය කියලා කියන්නේ සරු බීජය කියලා ගැනීම යෝග්‍යතර වන්නේ, සුදුසු වන්නේ නැහැ. බුදු කෙනෙකුන් පහළ වෙලා ධර්මයන් දේශනා කරන්නේ අන්න ඒ විමුක්තිකාමී සමාජයක් කියලා තමයි බුදු කෙනෙකුන් පහළ වෙලා ධර්මයන් දේශනා කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන කාරණාව පරම දුර්ලභයි. ඒ ධර්මය තුල කියලා දෙන්නේ අඥානකම. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කියලා දෙන්නේ වටින කාරණයක්, අඥානකම මත පාදක වෙන, කියන්නේ නොදන්නාකම, නුවණ නැතිකම, මෝඩකම මත පාදක වෙන. ඒ මත තමයි පාදක වෙලා ගොඩනැගෙන ලෝකයක මුලා වෙලා වසඟ වෙලා විවිධ විදියට දැන් බුදුරජාණන් වහන්සේ කියලා දෙන ධර්මයකට වෙන බද අඥානකම මත පාදක වෙලා ගොඩනැගෙන ලෝකයක ලෝකයට මුලා වෙලා වසඟ වෙලා විවිධ විදියට සිතින් කයින් වචනෙන් කරන කර්ම නිසා සසරේ යන ස්වභාවය. මේ එතකොට මොකද මේ මොකද පෙන්නලා දෙන්නේ? අඥානකම, නොදන්නාකම මූලික වෙලා අන්න ඒ නොදන්නාකමත් එක්ක අඥානකම මත පාදක වෙලා. දැන් මොකක් මතද, මොකක් උඩද මේ ඔක්කොම පැලවෙන්නේ? අඥානකම මත පාදක වෙලා ගොඩනැගෙන, මේ ඔක්කොම ගොඩනැගෙන ලෝකයට මුලා වෙලා, වසඟ වෙලා. මුලා වෙලා කියන්නේ පැවතිලා, ඒකත් එක්කම ඉන වසඟ වෙලා විවිධ විදිහට සිතින් කයින් වචනෙන් කරන කර්ම නිසා සසරේ යන ස්වභාවයක් මොනේ තියෙන්නේ. අඥානකම නිසා ලෝකයක් සකස් වෙන හැටි හැටි, අඥානකම නිසා ජීවිතයේ පැවැත්මක් සිදු වෙන හැටි. ඒක ජීවිතයේ පැවැත්මක් සිදු වෙන්නේ අඥානකම, පැවැත්ම කිසිමතුවක් වෙන්නේ අඥානකම නිසා සිදු වෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙම පෙන්වා දුන්නට පස්සේ මොකද වෙන්නේ? ඒ කෙනාට වැරද්දේ වැරද්ද පෙන්වලා දෙනකොට, ඒ කෙනාට නුවණ හිතන පුළුවන් හැකියාවක් තියෙනවනම්, අර අඥානකම මත ලෝකයක් ගොඩනැගෙන ඒ තුළ සිතින් කයින් වචනෙන් කර්ම කරමින් සසරේ යන ස්වභාවය අනේකේ වැරද්ද පෙන්වලා දෙනකොට නුවණ තියෙන හිතන්න පුළුවන් කෙනාට හැකියාවක් තියෙනවනම් ඥානය දියුණු වෙනවා. අඥානකමින් නම් ලෝකයේ පැවැත්ම ඉස්මතුනේ. ධර්මය අහලා ගුණ ධර්ම පුරුදු කරමු. අන ධර්මය අහලා මොකද වෙන්නේ? ගුණ ධර්ම පුරුදු කරමු. ඒ වචනේ හලන්න බෑ. ඕන ධර්මය අහලා ගුණ ධර්ම පුරුදු කරමු. දැන් අර විමසන කෙනාගේ කොහොමද ගුණ ධර්ම ඉස්මතු වෙන්නේ? මොනවත් එක්කද අරගල කරන්න යන්නේ? මොනවද රැකගන්න යන්නේ? මොනම මොකද්ද තමන්ට කියලා ආවේණිකව තහවුරු කරගන්නේ? මොකද්ද බදාගන්නේ? මොකද්ද බෙදාගන්නේ? බදා ගන්න හරි බෙදා ගන්න හරි මොකද්ද ඉස්මතු වෙන්නේ කියන කාරණා අඥානකම මත නම් බදා ගන්න හරි බෙදා ගන්න හරි ඒ කරුණත් එක්ක මැදිස්ත වෙන්න හරි ලංකර කරන්න ලංකර ගන්න හරි අයින් කරන්න හරි ඒක ඒ කරුණත් එක්ක මැදිස්ත වෙන්න හරි අඥානකම මත නම් පාදක වෙද්දී, අඥානකම දුරු වෙද්දී ලෝකයේ පැවැත්ම කියන කාරණාව විසමතේ. ඉතින් ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් කියන්නේ. අන්න ඒ වෙනස තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්. එහෙනම් අර අපි කලින් කතා කරපු කාරණා දෙකට වඩා දියුණුවනේ. දැන් කයක් සුවපත් කරන්න අවශ්‍ය දේවල් දෙනවට වඩා හිතට සහනශීලී සද්දූපදේශයක්, සත්පුරුෂ කමින් හිතක් සුවපත් කරනවටත් වඩා ඒවා ඉතාම අවශ්‍යයි. ඊට එහා ගිහින් මේ ලෝකේ අඥානකම මත පදනම් වෙලා ගොඩ නිදිච්ච ලෝකයකට සිතින් කයින් නැතනින් ඒක ඉපාකම් කරොත් ඒ විදිහට කායන වචයන් මොනස ඔය විදිහට සසරක් කියන දෙයක් මතු වෙච්ච තැනක ඒ අඥානකමේ පදනම පෙන්වා දීම තමයි බුදුරජාණන් වහන්සේගේ කාරණය. අන්න එහෙම පෙන්වන දෙද්දී නුවණ සිතින් සිතීමේ හැකියාවක් තියෙන කෙනෙක් ගුණ ධර්ම පුරුදු කරමින් අන්න ඒ ලෝකයේ පැවැත්ම ඉස්මතු කරලා පෙන්වනකොට ඒකෙන් ඉතුරු වෙන්න අවශ්‍ය මඟ නිර්මාණය කරගන්න මඟ ඉස්මතු කරගන්න පුළුවන්කම තියෙනවා. මම ඔබට ඒ පැහැදිලි කරලා පෙන්නුවේ බුදු කෙනෙකුගේ ධර්මයක් ලෝකයේ අහන්න හම්බ වෙන්නේ කලාතුරකින් බව. පැවැත්මකට රිංග නොගන්න, පැවැත්මක් තුල සතුටින් වාසය කරන, වින්දනයක් ලබන්නේ නැති, පැවැත්ම ඉක්මවන වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ඉස්මතු වෙන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මොකද්ද මොකද්ද කියනවා? ලෝකේ අහන පැවැත්මකට රිංග නොගන්නා බව, පැවැත්මක් තුළ සතුටින් වාසය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. පැවැත්මක් තුළ සතුටින් වාසය කරන, වින්දනයක් ලබන්නේ නැති, පැවැත්ම ඉක්මවන වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ඉස්මතු වෙන ධර්මයක් තමයි පැවැත්ම ප්‍රායෝගිකව ඉක්මවන. දැන් හුදෙකුදු දැනුමක් නේ, ප්‍රායෝගික ඉස්මතු වන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට අපට මේ ධර්මය අවශ්‍ය වන්නේ ඇයි? මම ඔබට මුලින්ම පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ ධර්මය කියන කාරණාව ඒ ධර්ම දානයේ අග්‍ර නිසා. අපට කුමක් සඳහාද බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අවශ්‍ය වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අවශ්‍ය වන්නේ පින්වතුනේ බෞද්ධයන්ට නෙවෙයි. නිකන් දැනෙන වචනයක් නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අවශ්‍ය වෙන්නේ පින්වතුනේ බෞද්ධයන්ට නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් අබෞද්ධයන්ට, හිතුණු ඉස්ලාමීය හින්දු වෛදික තාවෝ ශින්තෝ ආදි යුදෙව් ආදි මුඛකරි එහෙම පරිසරේ බෞද්ධ සමාජයකට නෙමෙයි බෞද්ධයන්ට නෙමෙයි. හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අවශ්‍ය වන්නේ ප්‍රඥාවන්තයන්ට. ප්‍රඥාවන්ත බෞද්ධ හෝ බෞද්ධ නොවන නොවන තියෙන කෙනෙක්. ප්‍රඥාවන්තයන්ට බෞද්ධ සමාජය තුළින් බෞද්ධ සමාජය තුළත් ප්‍රඥාවන්තයෝ ඉන්නවන බෞද්ධ වීමම ප්‍රමාණික නෑ ප්‍රමාණවත් මදි. ප්‍රඥාවන්තයෝ ඉන්නවනම් වෙනත් සමාජයක් තුළත් ප්‍රඥාවන්තයෝ ඉන්නවනම් අන්න ඒ ප්‍රඥාවන්තයන් දෙසයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදාළ වෙන්නේ. දැන් ගුණ ධර්ම කතාවකුත් කිව්වා නුවණ ගුණ නුවණ අපි නිකන් අර කවියට ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ හිතාගරු කියන මතකද. ගුණ සත්පුරුෂ ගුණ තියෙන්න ඕන, නැන ඥානිය තියෙන්නත් ඕන, බෙලෙන් අන්න බලයක් තියෙන. මේ කතා කරන්නේ කායික ශක්තියද? නෑ නෑ, චින්තනික බලය, හිතීමේ හැකියාව. සක්්‍යතාවේ සපෝ කියලා කියන්නේ යුතු පුතුමේ හිතාගරු කියලා අපි කවිවලත් අහලා තියෙන නේද? එතකොට මම නිකන් වත් යම් මතක තියාගන්නත් නිකන් වචනය ඉස්මතු කරලා ඇති ලොකු සයින්හසක දේශනා ඇසුරෙන් සත්‍යවාදී සත්පුරුෂයන්ටයි සද්ධර්මය. හටද සද්ධර්මය සත්‍යවාදී සත්පුරුෂයන්ටයි. සත්‍යවාදී නම් කොහොමත් සත්පුරුෂයි. සත්‍යවාදී සත්පුරුෂයන්ටයි සද්ධර්මය. නැත්නම් සත්‍යවාදී සත්පුරුෂ සත්‍යවාදීත් වෙන්නේ නැත්නම් සත්පුරුෂ වන්නේ නැත්නම් ධර්මයක් කියනකොටින් ඒක සද්ධර්මයක් නෙවෙයි සද්ධර්ම අධිමාන. හුදෙක් හුදු වියලිච්ච දැනුම් පද්ධතියක් විතරයි. එය සත්‍යවාදීත්වයයි සත්පුරුෂත්වයයි කියන කාරණාවන් තුළින් යන්න එයාට තමයි සද්ධර්මයක් ඇහෙන. අන්න එයාට මඟ කිස්මතු කරගන්න පුළුවන්. අන්නේ ප්‍රඥාවන්තයන් උදෙසයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අදාළ වෙන්නේ. පඤ්ඤාවන්තස්සයන් පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයන් උදෙසයි. දුෂ්ප්‍රඥයන් උදෙසා නෙමෙයි. ප්‍රඥාවන්තයන් ලෝකයේ ඉන්නවනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු තැනදී ධර්මයේ ඉගෙන ගත්ත තැනදී මොන ප්‍රඥාවන්තයන් ඉන්නවනම් ප්‍රඥාවන්ත වෙන්නත් ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඉගෙන ගත්ත තැනදී ධර්මය ශ්‍රවණය කරන තැනදී හිතන්න පටන් ගන්න ඔන්න මොකද්ද හිතීමේ හැකියාවකුත් තියෙනවා ධර්මයකුත් ශ්‍රවණය වෙනවා. එතකොට දැන් මෙයා හිතන්න පටන් ගන්න නේ බතුත් තියෙනවා කෑමත් කනවා. බත් නැතුව කෑම කන්න බෑ. එතකොට ඉතින් දත් මිටි තමයි කන්න වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මය අහපු තැනදී ධර්මය ඉගෙන ගත්ත තැනදී ධර්මය ශ්‍රවණය කරන තැනදී හිතන්න පටන් ගන්න මොන්න වැඩේ පටන් ගන්න. ප්‍රඥාවන්තයන් ලෝකේ නැති වුණාම හිතන්න අවශ්‍ය කල්පනා කරන්න අවශ්‍ය ධර්මය වැදගත්කමක් ප්‍රකට වෙනවා. ඒ කියන්නේ දැන් කෑම තිබුණට වඩන්නේ කන්නේ නැත්තම් එතකොට මොකද වෙන්නේ? ලෝකයේ ධර්ම ප්‍රතිරූපකයන් ගොඩනැගෙනවා. ආන්න විචක්ෂණ ශීලීත්වය නැති තැන ධර්ම ප්‍රතිරූපකයන් තමයි බිහි වෙන්නේ, ගොඩනැගෙනවා. ධර්ම ප්‍රතිරූපකයන් කියන්නේ පින්වතුනේ ධර්මයේ වගේ ලෝකයේ තුල සතුටු වෙන්න පුළුවන් ලෝකෙට අයිති ලෞකික වශයෙන් වැටෙන ලෝකෙමයි විස්තර කරන්නේ. ලෝකයේ තුල ගැලපීම් ටික අර භෞතික විද්‍යාව වගේ නැත්නම් ලෝකයේ තියෙන වෙනත් කියන්නේ දාර්ශනික ප්‍රවේශයන් වගේ ලෝකයට ගැලපෙනවා. ලෝකයට අයිති ලෞකික වශයෙන් වැටේ ලෝකයෙන් ඈතර වීමක් ඉස්මතු නොවන දේයන් ඒක පිළිමතුනි අතීතයේ බුදුවරු නොමැතිව අන්‍ය ශාස්ත්‍රවරු පවා ඉදිරිපත් කළා. බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා වගේ ditthadhamma සුඛ විහරණය කියලා ඒ වගේම සමහර කාමයන් අනිත්‍යයි දුක්ඛයි කියලා වඩන්නේ. කාමයන් අනිත්‍යයි දුක්ඛයි කියලා වඩන්නේ. ඊළඟට විවිධ බොජ්ජංග ධර්ම පරියාය වගේ සූත්‍ර දියුණු කරන්නේ. ඒ විස්තර උතුම් බුද්ධ ධර්මයේ තුන තියෙනවා නේද? බුද්ධ ධර්මයේ තුර ඒ ධර්මයේ තුන. එතකොට එහෙනම් සාමාන්‍ය වශයෙන් ලෝකයේ කෙනෙකුට වැටහෙන ලෝකයේ තුර වැටහීමෙන් සතුටටපත් වීම විතරක් කරන්න පුළුවන් දේ ඉස්මතු වෙන තැනදී ප්‍රඥාව නැති අයට ඒක ලස්සනට ගලපන්න පුළුවන්. ප්‍රඥාව නැති අය මොකද කරන්නේ? අර වචන මාර්ගන ඒවම ගලපනවා. ඒවම ගලපනවා. මෙන්න මේකට කියනවා තක්කාවචර තර්කාන්ත හරි තර්කාත්තික තර්කාවචර. තර්කයේ හැසිරීමක් නේ, තර්කයේ හැසිරීම. ඇයි යමක් පාදක කරගෙන තර්ක කරන තර්කයේ හැසිරීම තාත්තිකයි. තාත්තික කියන කියන්නේ තාත්තික රංගනය කියලා කියන්නේ. ඒ රංගනය කියන්නේ රඟපෑමද බොරුවක් නේ. තාත්තිකයි. හැබැයි ඇත්ත වගේම පෙන්නනවා නේද? ඒ වගේ තර්කාවචර තර්කයේ හැසිරීම තර්කයට අදාළ විදිහට ගැලපෙන. ලස්සනට ගලප ගන්න තාත්තික. හැබැයි තර්කයෙන් යුක්ත හැසිරීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තර්කාවචර නැහැ, අතක්කාවචරයි. තක්ක කියන්නේ තර්කය, චර කියන්නේ හැසිරීම. තර්කාවචර තර්කයේ හැසිරීම, අතක්කාවචර තර්කයක හැසිරීමක්. තර්කයක හැසිරීම කියන්නේ අතක්කාවචරයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක තර්ක කරන්න බෑ කියන එක නෙවෙයි. දැන් එහෙමත් සමහර අය බුදුරජාණන් ලෝකෙ කාටවත් බෑ බුදුරජාණන් වහන්සේත් එක්ක තර්ක කරන්න දෙයක් තියෙන්නේ නැහැ. හරි දෙයක් වැරදි කියනනම් හරි දෙයක් තියෙනවා. දෙයක් වුණොත් ඒකේ තර්කයේ හැසිරීමක්. මේ පෙන්නන්නේ තර්කයේ හැසිරීමක් නේ කියලා. ධර්මයේ හරියට විචක්ෂණය කරන්න පෙළඹුණා නම්, කියන්නේ ක්‍රමය, ධර්මයේ කියන්නේ ක්‍රමයක්. ධර්මයේ හරියට විචක්ෂණය කරන්න පෙළඹුණා නම් ප්‍රායෝගිකවම සිදුවෙන්නේ. ප්‍රායෝගිකව කෙනෙක් කරනවනේ ධර්මයේ විචක්ෂණය කරන ප්‍රායෝගිකවම සිදුවෙන්නේ. ඒක සිදුවීම අර්ථානිතෝම සිදුවෙන්නේ. ඊතර වෙන්නේ අර්ථාන් මොකද? හරි ලස්සනයි නේ. ධර්මය හරියට විචක්ෂණය කරන්න පෙරඹුණා නම් නිකන් ස්වර්ණමය වාක්‍යයක් වගේ. ධර්මය හරියට විචක්ෂණය කරන්න පෙරඹුණා නම් ප්‍රායෝගිකවම සිදුවන්නේ. කරන්න ඕන දෙයක් නෙවෙයි, ඒක සිදු වෙනවා. අර්ථානිතෝම සිදුවන්නේ ඊතර වීම කියන කාරණා. ඒකට ආපහු කියන්න ඕනේ ලෝකෝත්තර ධර්ම. ආයි කියන්නේ අර කියන්නේ ලෝකෝත්තර ධර්මයේ කියන ආයි අමුතුවෙන් කියන දෙයක් නෑ. අද අපි ගොඩාක් විනාවට හුරු වෙලා තියෙනවා හුදු ලේබල් කිරීමකින් විතරයි ලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ. හැබැයි ලෝකෝත්තර කියන කාරණාව ලෝකෙට තවත් අයිති වෙන බවක් නෙවෙයි. ලෝකෝත්තර කියන්නේ ආයි ලෝකෙට අයිති වෙන බවක් නෙවෙයි. මම පුංචි උපමාවක් කියන්න. අද ගොඩාක් වෙලාවට බෞද්ධ සමාජයේ තියෙන අනාත්මය කියන කාරණාව මම නොවන බව වඩනවා. ශුන්‍යතාවයක් කියන එකක් වඩනවා. අතීතයේ අනි ශාස්ත්‍රවරු පවා එය වඩලා තියෙනවා. ඒක අපට පඨම කෝසල සූත්‍රයේ, පුරුෂගති සූත්‍රයේ, පංචන්තිය සූත්‍රයේ, චූරසීනාද සූත්‍රය ආදී දේශනා තුළදී හම්බ වෙනවා. ඒ ශූන්‍යතාවය සහ ආත්මයක් මම කියලා දෙයක් නැති බව. නැති බව අන්න වචනේ නැති කම නෙවෙයි. නැති බව බවක් කිස්මතු කරනවා. මම කියන එකක් නෑ කියලා කියනවා. අතීතයේ අනේ ශාස්ත්‍රවරු ප්‍රායෝගිකව වඩපු හද අපේ බෞද්ධ සමාජය තුළ ශූන්‍යතාවයක් මම නොවන බවක් ලෝකය තුන අත්විඳින්නෙක් බවට පත් වෙනවා. මම නොවන බවක් ලෝකය තුන අත්විඳින්නෙක් බවට පත් වෙනවා නේද? අත්දැකීමක් තියෙනවා, අත්විඳීමක් තියෙනවා. එතකොට ඒ කියන්නේ අත්දැකින්නෙක් ඉන්නවා ලෝකය තුල. ඒකට ලේබල් එකක් දෙමින් සතුට වෙන කාරණාවක් තියෙනවා ලෝකය තුල. හරි සතුට. ඔන්න කවුරුවත් නැති කාමරයකට කෙනෙක් ගිහිල්ලා බලලා කියනවා කවුරුවත් නැහැ කියන. ඔන්න ඔය වගේ වැඩක් තමයි මේ ලෝකයේ තියෙන හත්තිදින ලෝකයට විග්‍රහ කළෙන් ලෝකයට අයිති ශූන්‍යතාව. ඒ කියන්නේ කාමරය තුළට ගිහිල්ලා කාමරය තුළ කවුරුවත් නැහැ කියන. අන්නේ වගේ එතකොට කියන කෙනා ඉන්න ඕනේ නේ, කවුරුවත් නැහැ කියන කෙනා ඉන්න. අන්නේ වගේ අද මම කියලා දෙයක් නැහැ කියන, ආත්මයක් නැහැ කියන. දැන් කාමරේ කවුරුවත් නැද්ද? ඇයි? ඒ කෙනා ඉන්නවනේ. එතකොට ඒ කාමරේ කවුරුවත් නැහැ කියන පුළුවන් බැහැනේ. අන්නේ වගේ අද අනාත්ම ශූන්‍යතාවයේ මම නොවන බව වටහාගෙන තියෙනවා. ඒ වටහාගෙන තියෙන ඒ විදියටයි ලෝකයේ තුල ලෝකයෙන් නික්මිනා කියලා ලැබිලා. ලෝකයේ තුල ලෝකයෙන් නික්මිනා කියලා ලැබිලා. ඒක ලෝකයේ තුල ලැබුණ එක ප්‍රායෝගික ප්‍රතිපදාවෙන් ලෝකෝත්තර බවට පත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රායෝගික ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මොකද්ද? දැනුමක් දාලා වහන එකද? නෑ නෑ, ප්‍රායෝගික ප්‍රතිපදාව. ඒ ප්‍රායෝගික ප්‍රතිපදාවෙන් මොකද වෙන්නේ? එතෙර වීමක් සිද්ධ වෙනවා. මම ගැඹුරු ධර්ම කාරණා කියන්නේ නැතිව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන කාරණාව ප්‍රඥාවන්තයෙටනේ ලෝකේ අවශ්‍ය වෙන්නේ. අන්න ඒ ප්‍රඥාව කියන කාරණාව මේ අපේ ජීවිත අත්දැකීම් ලෝකයේ තුල. මොන දැන් ප්‍රඥාව කියන කාරණාව ලොකු සයින්හන්සේ කියලා දෙනවා, මේ අපේ ජීවිත අත්දැකීම් ලෝකයේ තුල හිතන විදිහ පැහැදිලි කරලා දෙන්නවා. අන්න ප්‍රඥාව උපද්දව ගන්න වෙන්නේ මේකෙන්මනේ නේද? අපේ ජීවිත අත්දැකීම් ලෝකයේ තුල හිතන විදිහ පැහැදිලි කරලා දෙන්නවා. මම ඔබට මාතෘකා කළේ අවසන් බුදුවදන අන්ද දානි වික්කවේ ආමන්ත්‍රයනුලෝ මහණෙනි, මම නුඹලා අමතනවා. වය ධම්මා සංඛාරා හටගන්නා ස්වභාවයන් නැසෙනසදෝ හටගන්නා වූ සියලුම සංස්කාරයන් නැසෙන ස්වභාවයෙන් යුක්තයි. වය ධම්මා සංඛාරා අප්‍රමාදීව සංඋපාදීත අප්‍රමාදීව කටයුතු කරන්න. එතකොට අප්‍රමාදීව කටයුතු කරවෝ කියලා කිව්වේ සංස්කාරයන් නැසෙන ස්වභාවයෙන් යුක්ත නිසා. ගොඩක් කතා කරපු නිසා මේකට කිට්ටු වෙන කතා කරානේ. ඉතින් ඒ නිසා මම මෙතන පොඩ්ඩක් නතර කරනවා. මම හිතන විතර ඉඳලා මේ සංස්කාර අපිට අපේ ජීවිත අධ්‍යක්ෂින් පාදක කරගෙන සංස්කාර වටහා ගැනීමට අවශ්‍ය දැන් පසුබිම තමයි මේ ප්‍රවේශය තමයි අරගත්තේ. එතන ඉඳලා තමයි මේ ඉතුරු ටික අපිට කතා කරන්න මේ පස්සේ අපි සාකච්ඡා කරමු, අදහස් ඉදිරිපත් කරමු. හොඳයි, එහෙනම් තිරුවන් සරණයි. අපි බලමු ඉස්සරහට යන්නේ. මේ කතා කරපු කාරණාත් එක්ක ගැටලු තියෙනවා නම් ඒ අපි කතා බහට කරමු. තිරුවන් සරණයි.
ගොඩක් විස්තර සහිත මූලික කාරණා ටික මේ පැහැදිලි කරා ඒ දේශනාවේ. ඒ විදිහට ඉතින් දැන් ඒ කාරණා තුළින් නිකන් මට දැනුණු අදහස කියනවා නම් දැන් මෙතන වැදගත් වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කියලා අර ස්වාමීන් වහන්සේ මුලින් සඳහන් කරේ අග්‍ර කියන කාරණාවත් එක්ක අරගෙන එතකොට බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් කියන එක ඒ අග්‍ර බව කියන ඒකට එහෙමනම් එතකොට ඒකට යොමු වීම සඳහා ඒ වටපිටාව සකස් කරගන්න ඕනේ. ඒක අග්‍ර වගේම ඒක දුර්ලභ කියන්නේ කලාතුරකින් ලැබෙන ඒ වගේම දැන් ඒ ධර්මයක දැකීම දුෂ්කර කියලා අර චංකි සූත්‍රය වගේ තව ලක්ෂණ ටිකක් තියෙනවනේ ගැඹුරු මේ දකින්න දුෂ්කර අන්න ඒ වගේ. එතකොට ඒ වගේ දෙයකදී මේ එහෙම දැකීම පිණිස අද අපි අද ඉන්න අද නෙමේ පුද්ගලයෝ විදිහට මේ ලැබිලා තියෙන ඒ රහිලා තියෙන ස්වභාවයක් තුළනේ ඉන්නේ. එතකොට ඒ ඒකට මේ එතනින් ඒ රහිලා තියෙන එක අරගන්න, එහෙම නැත්නම් ඒ දූවිලි තොඩ්බොරඩු ටික අයින් කරගන්න අවශ්‍ය කරුණු කාරණා ටිකක් තමයි පෙන්වන්නේ කියලා හිත මත දැනුණා. ඉතින් කියන්නේ එහෙමයි පෙන්වන්නේ කියලා හිතුණා. එතන ඒ ටික ගොඩාක් වටිනවා මං හිතන්නේ. අර මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා දෙන කාරණාව කුමක්ද කියලා විස්තර කරගන්න අර මොන වගේ එකක්ද කියන එක ඉස්සෙල්ලාම අදහසක් එන්න ඕනේනේ. එතන ඒකේ වටිනාකම ලැබෙන්නේ ඒකත් එක්කමනේ. දැන් අපි ප්‍රධානයෙන් පෙන්වලා දීලා තියෙන හින්දා අපි අහලා දැනගෙන තියෙනවා මේක මේ සක්කාය නිරෝධ ධර්මයක් කියන කාරණාව. නමුත් ඒක වචන වලින් අහලා තිබ්බට ඒකේ ස්වභාවය මොන වගේද කියන එක පෙන්වන්න අර දැන් මේ කියලා තියෙන උදාහරණයක් වශයෙන් අර කිව්වේ කාමරයකට කෙනෙක් ගිහින් මෙහි කවුරුත් නැහැ කියලා කියනවා කියන කතාව වගේ. අන්න ඒ වගේ උපමා කරුණු අරගෙන ඒ වටපිටාව සුද්ධ කරලා පැහැදිලි කරලා දෙන ටික ඉතාමත් වැදගත් වෙනවා මූලික වශයෙන්. එහෙම නැත්නම් අපේ ස්වභාවයෙන්ම අර කොතනක හරිට කිට්ටු වෙන ගතියනේ. ඉතින් මේ අර ඒක හරි පෙන්වලා දෙන්න, එහෙම කිට්ටු වෙන ගතියක් තමයි අපි තියෙන්නේ කියන එක හරි ඒ පෙන්වලා දෙන්න. අර ඒ මූලික මේ ඒ කාර්ම කාරණා ටික ගොඩක් වැදගත් වෙනවා කියලා මම දැනුණා. ඉතින් ඒ ගැන අදහසක් කියන්න හිතුණා කාට හරි.
ඇත්තරම දැන් ඔන්න ඒ දවස්වල කියන්නේ දැන් නම් එහෙම නෑ මගේ තිබිච්ච මං කියන්නම්කෝ අඩුපාඩුවක්. කියන්නේ මගේ තිබිච්ච අඩුපාඩුවක් තමයි මේ අර මුල් ටික අතාරිනවා. සූත්‍රවලට පොඩි කැමැත්තක් තියෙනවනේ. ආ ඒවම් මේ සුතන් කියලා පටන් ගන්න එක එතන ඉඳලා තමයි මේ අහන්න. කියන්නේ පොඩි තිබුණා පොඩි මසුරුකමක් තිබුණා අර පාලියෙන් පාලි වචනෙන් සිංහලට කියන්නේ මොකද්ද ආ දන්නේ මොකද්ද දන්නේ මේකෙන් මේ කියන්න හදන්නේ කියලා අර මේ අර මුල් ටිකට එච්චර අවධානයක් දෙන්නේ නැති ගතිය පෞද්ගලිකව මම කියන්නේ අඩුපාඩුවක් ඇටියට ඒක හොඳටම තිබුණා ඒ දවස්වලම. පස්සේ බලනකොට මෙතෙන්ට එන්න බෑ අර ප්‍රවේශයේ නැතුව ඉන්න බෑ. අන්න අර දැන් බලන්න අර කරණීය සූත්‍රයේ වුණා දැන් කරණීය අත් කරණීය කළ යුතුයි කියන්න කියලා නෙවෙයි කියන්නේ. කියන එක සජ්ජායනා කරන එක හොඳයි. සජ්ජායන තුළින් කටපාඩම තුළින් අපිට මතකයිනේ හැමෝටම කරන්න යමක් කියන්නේ මොකද්ද කරන්නේ. කරණීය කළ යුතුයි අර්ථ කුසලයෙන් අර්ථ කුස අර්ථය අපිට අර්ථ ගොඩක් නැහැ. ඒක අර්ථය නෙවෙයි විතරයි. දක්ෂයා විසින් අර්ථ කුසලයෙන් දක්ෂයා විසින් කරණීය අර්ථ කුසලයෙන් යං සන්තං පදං. අන අර්ථ කුසලයෙන් මොකද යං සන්තං පදං. යං බඳු සන්තං පදං ශාන්ත පදයක්. ශාන්ත පද ගොඩක් නැහැ. ඒකයි නෙවෙයි. යං සන්තං පදං අවිසමෙච්ච අවබෝධ කරනවා. කියන යම් ශාන්ත පදයක් වේද එය අවබෝධ කිරීමේ දක්ෂයා විසින් කරණීයං කළ යුතුයි. මොකද කළ යුතුයි කරණීය සක්කෝ දුක්ඛසෝ අන්න සක්කෝ සක්්‍යතාවේ හැකියාව දක්ෂතාවේ. તો අන්න ඒ දක්ෂතාවය කියන දේ කොච්චර තීව්‍ර වෙන්න ඕනද පේනුකාම මතක් කරලා දුන්නා වගේ අර කාමරේ ඉර ගින හිස් කියන්නේ මමනේ. ඉතින් ඔය ditta dhamma sukha viharaneya ආදි ඉන්දිය සමාජය තුල හොඳටම ආධ්‍යාත්මික විමුක්ති සාධනය තුලදී ඒ සත්‍ය ගවේෂණ මාර්ග තුල ඇති පදන් හොඳටම කතා වෙන විතරක් නෙවෙයි ප්‍රායෝගිකත්වයට නඟලා ආධ්‍යාත්මික සුවයට පත් වෙන ශාන්ත විමුක්ති බවට පත් වෙලා ගුරුවට නෙවෙයි අත්‍තරම තිබිරදී. හැබැයි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ශ්‍රමණය නැහැ කියලා කියනවානේ සූරසේනාද සූත්‍ර තුළදී. එහෙනම් කොයිතරම් හැකියාවක් තියෙන්න ඕනද? ඒකට අවශ්‍ය කොච්චර ගුණද? සමහර වෙලාවලදී දුන ධර්ම ගුණ සාගරයක් තියෙන්න ඕන කියන්නේ. අගන ගුණ සාගරයක් මත තුල තමයි අගන මිනිමිති මැණික් දරන්නේ. ඒ වගේ ඉතින් ඇතර කියන්නේ මේ ප්‍රවේශයේ තුල අරවදාන්නේ කරලා කතා කරන කියලා ඇතර හිතුණ. ඒ අදහස හරිය ගොඩක් තියෙනවා. කොච්චර අපේ හැකියාවක් තියෙන්න ඕනද කියන කාරණා. එහෙනම් තා චුට්ටක් අපි ඉස්සරහට කතා කරමු නේද? ගොඩක් අයට අදහස් ඇති. සමහර දවල්ට ඉතින් කියන්නේ අදහස සංනිවේදනය වෙච්ච නිසා නේද ඉන්නවත් ඇති. මොකද ප්‍රවේශයේ තුර කියන්නේ ඒ කියන කාරණායන් සුපැහැදිලි බවක් ඇති කරුණු වශයෙන් අදහස් තියෙනවා නම් කතා කරමු. දැන් ඔන්න දැන් ප්‍රවේශයේ අරගෙන පසුබිම හදලා ඔන්න දැන් ඔන්න දැන් ඉතින් ඉඳලා අපි පොඩ්ඩක් කතා කරමු. අප්‍රමාදයෙන් සම්පාදිත අප්‍රමාදීව කටයුතු කරන්න. එතකොට අප්‍රමාදීව කටයුතු කරව කියලා කිව්වේ අන්න අප්‍රමාදීව කටයුතු කරන්න කියලා කිව්වේ මොකක් නිසා? සංස්කාරයන් නැසෙන ස්වභාවයෙන් යුක්තයි. සංස අය ප්‍රමාද වෙන්නේ පාති වෙයි. වය ධම්ම සංකාර. වය කියන්නේ වැය වෙනවා. ධම්මා කියන්නේ ස්වභාවයෙන් යුක්තයි. සංකාරා සංස්කාර සකස්වි. සකස්වි වැය වෙන ස්වභාවයෙන් යුක්ත නිසා නැත්නම් සංස්කාරයන් නැසෙන ස්වභාවයෙන් යුක්ත නිසා කියලා. දැන් ඔන්න දැන් අවධානය මේකට ගමු. පැරණි මතවලට මතකවලට යන්න එපා. ඉස්සරහට මේ කියන්නේ මේකයි කියලා යන්නත් එපා. මේ කියන කාරණයත් එක්කම යමු. අවධානය තියාගනිමු. දැන් මේ සංස්කාර කියලා ගොඩාක් වෙලාවට කතා කරමු. සංස්කාර කියලා ගොඩාක් වෙලාවට කතා කරනවා. හැබැයි කතා කළාට අපි මේ සංස්කාර කියන කාරණාව ප්‍රායෝගික අධ්‍යක්ෂින් ලෝකයේ එක තේරුම් අරන් තියනවද කියලා බලන්නට ඕන. අර මම මුලින්ම පූර්විකාව ගත්තේ මම පටන් ගත්තේ. උත්තර තියෙනවා. සංස්කාර අනිත්‍යයි කියලා දන්නවා. සකස් වෙන්නේ. සංස්කාර කියන්නේ සකස් වෙන්නේ. සකස් වෙනවා කියන්නේ තිත් තියෙනවත් නෙවෙයි නැත් නෙවෙයි. සකස් වෙනවා කියලා කියන්නේ මේ අර සංස්කාර සකස් වෙනවානේ. අර එහෙම උත්තර තියෙනවා. ඒක අනිත්‍යයි. ඒක නුවණින් දකින්න ඕන පය ධම්මසන් ප්‍රඥාවෙන් දකින්න ඕන කියලා කියනවා. හරි උත්තරේ හරි. අපේ දැන් මේ ඔක්කොම ධර්මීය ජීවිතයේ දෙකක් වෙන බෑනේ. ජීවිතයේ තුලින් මේක විශේෂ කරගන්න වෙනවානේ. අපි මේ සංස්කාර කියන කාරණාව ප්‍රායෝගික අත්දකින් ලෝකයක තේරුම් අරන් තියනොද කියලා බලන්නට ඕන. දැන් ඔබ චිත්‍රපටයක් ගැන ටෙලි නාට්‍යයක් ගැන අහලා තියෙනවනේ. සංස්කාරක කෙනෙක් ඉන්නවා කියන චිත්‍රපට සංස්කරණය. එහෙම කියන සංස්කාරක කෙනෙක් ඉන්නවනේ සකස් කරන්නේ. අධ්‍යක්ෂණය කරන කෙනෙක් ඉන්නවා. මේ චිත්‍රපට ටෙලි නාට්‍ය සංස්කාරක කෙනෙක් ඉන්නවා සකස් කරන්නේ. සංස්කාරක කියලා කෙනෙක් ඉන්නවා. සංස්කරණය කරන කෙනෙක් ඉන්නවා. මේ සංස්කාරක කෙනාගේ සිද්ධිය මොකක්ද? යම් සිදුවීමක් සකස් කරන එක. සංස්කාරක කරන එඩිට් කරන කෙනා මොකද කරන්නේ? යම් කිසි සිදුවීමක් සකස් කරන එක. අන්න සකස් කරන ක්‍රියාවෙන් තමයි සංස්කාරක වෙන්නේ. ඒතකොට සංස්කාරක කෙනාගේ සිද්ධිය මොකද්ද? යම් සිදුවීමක් සකස් කරන. එයාගේ සිද්ධිය තමයි යම් ක්‍රියාවක් සකස් කරන්නේ. දැන් චිත්‍රපටයක් නරඹනකොට දැන් අපි හිතන්නේ දැන් ඔබ දැන් මේ උපමාවත් එක යන්න ඕන හොඳේ. දැන් චිත්‍රපටයක් නරඹනකොට දැන් අපි චිත්‍රපටයක් බලනවා. ඒ සංස්කාරකගේ සංස්කාරක ක්‍රියාව දැන් නැහැ නේද? මොන අහන මොකද්ද දැන් චිත්‍රපටයක් බලනකොට සංස්කාරකගේ සංස්කාර ක්‍රියාව තියෙනවද? දැන් නැහැ නේද? දැන් අපි බලනකොට බලන අවස්ථාවේදී සංස්කාරක සංස්කරණය කරපු දෙයකුයි තියෙන්නේ. දැන් මොකද මේ තියෙන්නේ? දැන් බලන්නේ සංස්කරණය කරනවා කියන ක්‍රියාවද නැත්නම් මොන සංස්කරණය කරපු දෙයකුයි තියෙන්නේ. දැන් සංස්කරණයද පේන්නේ සංස්කරණය කරපු දෙයද? සංස්කාරක සංස්කරණය කරපු දෙයකුයි තියෙන්නේ. අපි බලමු. ඒ වගේම අපි චිත්‍රපටයක් බලනකොට මම ඒ එක පැත්තක් කිව්වේ. දැන් ස්වාමීන් වහන්සේ ඒ එක පැත්තක් අපි චිත්‍රපටයක් බලනකොට බලන්නේ සංස්කාරකගේ සංස්කරණය කරන ක්‍රියාවද නැත්නම් සංස්කරපු එකක්ද? සංස්කරණය කරපු එකක්ද? මොන එක පැත්තකින් සංස්කරණය කරපු එකක් බලන්නේ චිත්‍රපටයක් බලනකොට. ලෝකයේ මට්ටමින් මේ උපමාවක් හැටියට නිකන් ලෝකයේ මට්ටමින් සංස්කාරකගේ ක්‍රියාව එයා යම්කිසි මට්ටමකට සකස් කිරීමක් කරනවා. සංස්කාරකගේ ක්‍රියාව මොකද්ද? එයා යම්කිසි මට්ටමකට සකස් කරනවා. සකස් කරනවා නේද? සකස් කරපු දෙයක්. දැන් අපිට පේනවද සකස් කරනවා? අපිට සකස් කරනවා පේන්නේ නැහැ. අපිට සකස් කරපු දෙයකුයි අපිට පේන්නේ. හැබැයි තව එකක් කියනවා. සකස් කරපු දෙයක් අපිට පෙනෙන්න තිබියදී අප තුනත් ඒක සකස් කර කරයි බලන්න. අන සකස් කරනවා පේන්නේ නැහැ. සකස් කරපු එකක් පේන්නේ. හැබැයි මොකද වෙන්නේ? සකස් කරපු දෙයක් අපට පේන්න තියෙද්දි අපි තුනත් ඒක සකස් කර කරයි බලන්නේ. අපිත් ඒක මොකද කරන්නේ? සකස් කර කරයි බලන්නේ. අපිත් ඒක සකස් කරනවා. චිත්‍රපට සකස් කරනවා. චිත්‍රපට හෝල් එකක කිසිම කෙනෙක් නරඹන්නේ නැතුව චිත්‍රපටයක් යකේ තිරගත කළොත් අපි හිතමු චිත්‍රපට හෝල් එකේ කවුරුවත් නැහැ හැබැයි තිරගත කරනවා. ඒ චිත්‍රපටය ගැන කියන්න පුළුවන්ද කාට හරි? නරඹන්න කවුරුවත් නැහැ හැබැයි ප්‍රදර්ශනය කරන චිත්‍රපට හෝල් එකේ. ඒ චිත්‍රපටය ගැන කියන්න පුළුවන්ද කාට හරි? බෑ නේද? ඇයි ඒ? ඒ චිත්‍රපටය සංස්කරණය කරන කෙනෙක් හිටියේ නෑ. සංස්කරපු එක බලන්නත් අපි විහිං සංස්කරණය කරගෙනනේ හදාගෙනනේ. නිකන් ඒ චිත්‍රපටය සංස්කරණය කරන කෙනෙක් හිටියේ නෑ. දැන් මම චිත්‍රපටයේ උදාහරණයට අරගෙන සංස්කාරකවරු දෙන්නේ ගැන පැහැදිලි කරනවා. පළවෙනි සංස්කාරක කෙනා තමයි අපි කවුරුත් චිත්‍රපටයක් පිළිබඳව දන්න දත්ත වෙන්නේ. දන්න හොදත් සකස් කරපු කෙනා, මුලින් අර සංස්කරණය කරපු කෙනා. එයා දැන් සකස් කරන්නේ නැහැ. සකස් කරපු දෙයක් තියෙනවා. ඒ සකස් කරපු දේ තිරගත වෙනකොට අපි තුන මොකද වෙන්නේ? අපට ඒක පේනකොට ඒ පෙනීම ඒක අපිට පේනකොට මොනම වචනේ මොකද්ද? පේනවා. හොඳේ. මොකද්ද? සකස් කරපු එකක් පේනවා. පේනවා. පේනකොට ඒ පෙනීම එක්ක අපේ ජීවිතය තුළ සිදු වෙනවා සංස්කරණය. සකස් වීමක් සිද්ධ වෙනවා. අපේ ජීවිතය තුළ සිදුවෙන සකස් වීමක් අපි තේරුම් ගන්නේ නැතුව පෙනීම කියන කාරණය තුළ සකස් වීමක් සංස්කරණයක් වෙනවා. මොකද වෙන්නේ? අපේ ජීවිතය තුළ සිදුවෙන සකස් වීමක් අපි තේරුම් ගන්නේ නැතුව අපිට අර සම්පූර්ණ කතා රසය සජීවී වෙලා පෙනීම දැන් චිත්‍රපටයේ බලන පෙනීමත් එක්කනේ සජීවී වෙන්නේ. ඒ සංස්කරණය අපිට අර සම්පූර්ණ කතා රසය සජීවී වෙලා මැවිල පේනවා, මවල පේනවා. දැන් ඔබ ඔය සංස්කාරක කියන දෙන්නා ගැනම දැන් දෙන්නේ කියන්නේ අරින් සංස්කරණය කරපු කෙනෙක් මෙහින් ඒක චිත්‍රපටි හෝල් එකේ දාවණේ තිරගත වුණා නම් චිත්‍ර කතාව නෙමෙයි මේ පෙනීම කියන කාරණයත් එක්ක මොකද කරන්නේ ආය සංස්කරණය. ඒ කියන්නේ චිත්‍රපටයේ ඒ කියන්නේ එහෙම කරලා මොකද කරන්නේ අපි ඒ කතා රසය සජීවී වෙලා දැන් ජීවිතයට ජීවිතයක් මතු වෙනවා. ඒ කියන්නේ චිත්‍රපටයේ සැබෑවටම සංස්කරණය කෙනා සංස්කරණය කරපු කෙනා නරඹාදි සංස්කරණය කරන කෙනා දෙන්න දෙපැත්තේ ඒ දෙන්නගේම සකස් කිරීමේ ක්‍රියාව පිළිබඳව තේරුම් ගත්තොත් ඒ දෙන්නගේම සකස් කිරීමේ ක්‍රියාව තේරුම් ගත්තොත් වටහා ගත්තොත් අර සංස්කරණය කියන කාරණාවට අල්ල ගන්න තැනක් නිතියි. අර සංස්කරණය කියන කාරණාවට අල්ල ගන්න තැනක් නිතියි. මොන බලන්න හරි ලස්සනයි දෙපැත්තකින් සකස් එක සංස්කාරක කෙනෙක්ගේ සංස්කරණය කිරීම නෙවෙයි සංස්කරණය කරපු චිත්‍රපටය මේ පැත්තෙන් හදාගෙන රසවිඳින එක. හැබැයි ඒකේ ඒ කාරණා තුළ සංස්කරණය කියන ඒ කියන්නේ සංස්කරණය කරන කෙනා බලන කෙනා දෙන්නේ දෙන්නගේම සකස් කිරීමේ ක්‍රියාව මොකද බලන්න කියන්නේ සකස් කරපු කාරණේ සකස් කිරීමේ ක්‍රියාව පිළිබඳව තේරුම් ගත්තොත් වටහා ගත්තොත් අර සංස්කරණය කියන කාරණාවට අල්ල ගන්න තැනක් නිතියි. නැස්ස නැහැ. මම කුංචි උපමාවක් කියන්න. මම දැන් කලින් කිව්වා මොකක්ද නේද? චිත්‍රපටයකින්. දැන් තව උපමාවක් කියන්න. මම කුංචි උපමාවක් කියන්න. දැන් අපි හිතමු ඔන්න ගෙයක් ගිනි ගන්න. දැන් ඒක සංස්කරණය කරනවා ගෙයක් ගිනි ගන්න හැටියට. චිත්‍රපටිය වලනේ. ශ්‍රී ලංකාවක් ගිනි අර ගන්නවා. කාඩ්බෝඩ් ගෙවල් ගිනි ගන්නවා. ඒව ගිනි ගන්නකොට මොකද වෙන්නේ? ඒක සංස්කරණය කරනවා ගෙයක් ගිනි ගන්න විදිය. මේ ආයි හදන ගෙයක්මයි ගිනි ගන්න. සෙල්ලම් කාර් එකක් හරි කාඩ්බෝඩ් වලින් හදාපු කාර් එකක් හරි මොකක් හරි ගිනි ගන්නකොට සංස්කරණය කරනවා කාර් එකක් ගිනි ගන්න විදිය. දැන් මොකද වෙන්නේ? අපිට හමු වෙන්නේ සංස්කරණය වීමද? නෑ. සංස්කරණය වෙච්ච දේ. අන්න අපිට හමු වෙන්නේ මොකද්ද? සංස්කරණය වීමද? නෑ, සංස්කරණය වෙච්ච දේ. ඒකත් අපි සංස්කරණය වීම අපිට හමු වෙන්නේ මොකද්ද? සංස්කරණය වීම සංස්කරණය වෙච්ච දේ. ඒකත් අපි සංස්කරණය කරමින් අන්න දැන් බලන්න ලෝකයේ තුල අපි හිතනවා දේවල් තියෙනවා. අපි ලෝකය තුල හිතන්නේ මොකද? දේවල් තියෙනවා. මම පැති දෙකක් කිව්වේ ඒකයි. සංසාරිනස පැති දෙකක් කියන්නේ ලෝකයේ තුන අපි හිතනවා වස්තුව තිය අපි හිතනවා ලෝකයේ තුන වස්තුවක් තියෙනවා කියලා ඈ ඔන්න ඒකාන්තයෙන් දෙයක් තියෙනවා ලෝකයේ තුනත් අපි හිතනවා වස්තුවක් තියෙනවා කියලා. ඒ වගේම ඒක සිදුවන්නේ අපි තුල අද්දකීම් ලෝකයක් එක්ක. අපේ අද්දකීම් ලෝකයක් නැතිව අපිට පුළුවන් ද ලෝකයක් ගැන විග්‍රහ කරන්න? ඈ අපි හිතමු දොටු පුටුවක් තියෙනවා. දොටුව නැතුව කුටුව විස්තර කරන්න පුළුවන්. අපි හිතන්නේ පුටුවක් තියෙනවා. ඒ තියෙන කුටුව දකින්නවා. දොටුවක් වෙනවා. ඇත්තටම දොටුවෙන් තොරව කුටුවක් විස්තර කරන්න පුළුවන්. බෑනේ. අපේ අත්දැකීම් ලෝකයක් නැතුව අපිට පුළුවන් ද ලෝකයක් විස්තර කරන්න? දොටුවෙන් තොරව කුටුවක් විස්තර කරන්න බෑ. පුටුවක් තියෙනවා. ඒ පුටුව දකින්නවා කියලා නේද හිතන්නේ? නෑ නෑ. දුටුව නිසයි කොටුව විස්තර කරන්න වෙන්නේ අද්දකින් ලෝකයක්. ඒ කියන්නේ ඇහින් පෙනීම, කනෙන් ඇසීම, නාසයෙන් ආග්‍රහණය වීම, දිවෙන් රස ලැබීම, කයින් පහස ලැබීමක්, මනසින් සිතීමක්, හිතීමක් කියන මේ අද්දැකීම් ලෝකයක සිදුවීමක් නැතුව, අද්දැකීම් ලෝකයකින් තොරව නැතිව අපිට පුළුවන් ද බාහිර ලෝකයක් ගැන විග්‍රහයක් දෙන්න? අපිට පුළුවන් ද කියලාම බාහිර ලෝකයක් ගැන විග්‍රහයක් දෙන්න. එතකොට බාහිර ලෝකයක් කියන කාරණාව පිළිබඳව විග්‍රහයක් අපි දෙන්නේ මේ කරුණු හය තුල, මේ කරුණු හය තුල පෙන්නීලා, ඇහිලා, දැනීලා, දැනගෙන දික්ක සුතුමිත විඥාත කියන්නේ පෙන්නීලා, ඇහිලා, දැනීලා, දැනගෙන. මෙන්න මේ සිද්ධි ටික වුණාට පස්සේ තමයි මෙන්න මේ දේවල් කියලා නෙමෙයි මෙන්න මේ සිද්ධි ටික කියලා තියෙන්නේ. සිද්ධිය. මෙන්න මේ සිද්ධි ටික වුණාට පස්සේ තමයි මේ සිදුවීම් ටික සිද්ධ වුණාට පස්සේ තමයි අපිට අපේ ජීවිතේට යමක් ගෝචර වෙන්නේ. මේ සිද්ධි වලින් කරව ගෝචරත්වය කතා කරන්න පුළුවන්. නෑනේ. ලෝකයේ දෙයක් කියලා හම් වෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම හෙවේ යුත්තේ අපි මුලින් ඉස්සෙල්ලාම කියනකොට මුලින්. එතකොට අපි ඉස්සෙල්ලාම හිවිය යුත්තේ අපේ ජීවිතයේ අධ්‍යක්ීම් ලෝකයේ පිළිබඳව නොවේද? එහෙමනම් මොකද්ද හොයන්න තියෙන්නේ? එහෙනම් ඉස්සෙල්ලාම හොයන්න තියෙන්නේ විශේෂයෙන් හයිලයිට් කරගන්න අපේ ජීවිතයේ අධ්‍යක්ීම් ලෝකයේ පිළිබඳව නොවේද? අපේ ජීවිතයේ අධ්‍යක්ීම් ලෝකයේ පිළිබඳව. මම අර චිත්‍රපටි උපමාවක උපමාවක් හොඳයි. ඒක උපමීයට ගන්න ඕන. උපමාව උපමීයට ගන්න. කරන කරනවා බව පොත් අපිට නෑ. අපි නිකන් කියනවා සංස්කරණය කරපු චිත්‍රපටයක් බලනවා කියන. හැබැයි අපි එතන චිත්‍රපටය සංස්කරණය කරන්නේ මොකක් එක්කද? එතන චිත්‍රපටි සංස්කරණය කරන්නේ මොකක් එකද? පෙනීම කියන සිදුවීමක් එක්ක. මොකක් එක්කද? පෙනීම කියන සිදුවීමක් එක්ක. තව ඇසීම කියන සිදුවීමක් එක්ක. ඊළඟට හිතීම කියන සිදුවීමක් එක්ක. ඔන්න ඔය වගේ තමයි ලෝකයේ දෙයක් අපිට ගෝචර වෙන්නේ. අපි මේ දේවල් දිහා බලන්නේ ඔන්න පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන සිදුවීමයි විමසිය යුත්තේ. අපිට ලැබෙන්නේ අපි හිතනවා මේ ලෝකයේ සබා දහමින් සකස් වෙච්ච දේවල් ටිකක් අපි හිතන මොකද්ද? අපි හිතන මේ ලෝකයේ සබා දහමින් සකස් වෙච්ච දේවල් ටිකක් තියෙනවා. හැබැයි අපි හිතන පවා සකස් වෙන්නේ නැහැ. සබා දහමද බලන්න තියෙන්නේ ධර්ම ස්වභාවය. ධර්ම ස්වභාවයෙන් අපි හිතන්නේ සබා දහමින් සකස් වෙච්ච දේවල් අඩුම තරමේ අපි ඒකවත් දන්නේ. හැබැයි නේද? හැබැයි අපි එතන පවා සකස් වීම දන්නේ. ඒක සකස් වීම පවා දන්නේ. සයින්හල් ඒකට පුංචි උදාහරණයක් දෙනවා. ඔන්න බලන්න මම පුංචි උදාහරණයක් කියන්නම්. සබාධමෙන් සකස් වෙන එකක් තමයි සබාධමෙන් සකස් වෙන එකක් තමයි ගහක් වර්ධනය වෙන එක. මේ ස්වභාව ධර්මයක් බලන්න උපමාවදි උදාහරණයක් වෙනව මොනවද? ගහක් වර්ධනය වෙන එක. ගහක් වර්ධනය වෙන එක. මොකද්ද? ගහක් වර්ධනය වෙන්නේ. දැන් අපි ලෝකයේ තුල කතා කරනකොට සබාධමෙන් කතා කරන එකක් ගහක් වර්ධනය වීම. මොකද්ද? ගහක් වර්ධනය වීම. ළමයෙක් වර්ධනය වීම, ගොඩනැගිල්ලක් ඉදිවීම. ප්‍රධාන මොකද්ද? ළමයද වර්ධනය වීම. ප්‍රධාන වෙන්නේ ගහද වර්ධනය වීම. ගොඩනැගිල්ලද ඉදිවීම. ඉදිවීම. මොනවා හරි සිදුවීමක්. කාට හරි පෙන්වන්න පුළුවන්ද? නහනෝ සංඥාද කාට හරි පුළුවන්ද කියලා ඔබ මේකත් එක්ක යන්න ඕන. මේකත් එක්ක ඉන්න ඕන. ඔබ කාට හරි පෙන්වන්න පුළුවන්ද? කාට හරි පෙන්වන්න පුළුවන්ද? ගහක් වර්ධනය වෙන හැටි. මොකද මේ වර්ධනය වෙච්ච ගහක් ගැනද කියන්නේ? ගහක් වර්ධනය වෙන හැටි. අපි ඔහොම මටත් පුළුවන්, ඔබටත් පුළුවන්, අපි කාටත් පුළුවන් වර්ධනය වෙච්ච ගහක් පෙන්වන්න. කියන්නේ මොකද? නෑනේ වර්ධනය වෙච්ච ගහක් නෙවෙයි. කාට හරි පෙන්වන්න පුළුවන්ද? ගහක් වර්ධනය වෙන හැටි. ගහක අවස්ථා ටිකක් පෙන්වන්න පුළුවන්. නොවැඩුණු අවස්ථාවයි වැඩුණු අවස්ථාවයි. අවස්ථා ටිකක් පෙන්වන්න පුළුවන්. බීජය, පත්‍ර දෙකක් සහිත අවස්ථාව, පත්‍ර 10ක් 15ක් සහිත අවස්ථාව, අතු බෙදී ගිය අවස්ථාව, හොඳට අතු සවිශක්තිමත් වූ අවස්ථාව, අතු මෝරා ගිය අවස්ථාව කියලා අපිට අවස්ථා ටිකක් පෙන්වන්න පුළුවන් වෙයි. හැබැයි අපිට පුළුවන් වෙයිද ගහක් වර්ධනය වීමේ සිද්ධිය දෙන්න? බෑ නේද? අපි අපේ ලෝකයේ දැන් බුදුරජාණන් වහන්සේ හොයන්න කිව්වේ අපේ අත්දැකීම් ලෝකයේ පිළිබඳ මොකක් පිළිබඳවද අත්දැකීම් ලෝකයේ පිළිබඳ. දැන් සමාජයේ ප්‍රශ්නයක් තියෙනවනේ. මම ඒකයි අර කරුණු ටික ඉදිරිපත් කළේ. සමාජයේ තියෙන ප්‍රශ්න තියෙන දේවල් පේනවා. තියෙන දේවල් නෙවෙයි නම් පේන්නේ පේන දෙයක් නැද්ද? මොන අපි එළියට ගිහලා භෞතිකයට ගිහිලා නේ. ඒක තියෙනවද නැද්ද? පේන දෙයක් තියෙනවා. තියෙන දේ පේනවා. ඒක පේන්නේ නැහැ. ඕක තමයි සමාජ කතිකාවත් වගේ. ඊළඟට අනිත් පැත්තෙන් අපි කොහෙන් ගත්තත් සිදුවීමක් පිළිබඳව හිතන යන්නේ පෙළඹෙන්නේ නැහැ. සිද්ධියක් පිළිබඳව හිතන්න පෙළඹෙන්නේ නැහැ. සිද්ධියක් පිළිබඳව පෙළඹෙන්නේ නැහැ. දැන් අපට ගහක් වර්ධනය වීම කියන කාරණාව බලන්න බෑ වගේ. ඔන්න හොඳ අවස්ථාවක් නේද? දැන් අපි දැන් හිතන්නකෝ, මම ඔබ දැන් මම දැන් ඉන්නේ ගෙයක් ඇතුළේ, කුටියක් ඇතුළේ. ඔබ නම් ගෙයක් ඇතුළේ. දැන් ගේ ඇතුළේ ඉන්නකොට හැදිච්ච ගේ නෙවෙයි, ගේ හැදෙනවා, හදනවා. අන්න ඒක අපිට ගේ ඇතුළේ ඉන්නකොට විචක්ෂණයට ගන්න බෑ. උදා යන යන හැම තැනම කමටහන්. හැදිච්ච ගේ නෙවෙයි, ගේ හදනවා. හදද්දි ගේ කියන්නේ ඉපත්. එළියට බහිනකොට පේනකොට ගහකොළ වැඩුණු ගස් යම් තරම් ඒ කමටහනින් බලන්න පුළුවන්. ගහක් වැඩෙනවා. මේ බලන හැම තැනම තියෙනවනේ. ඇතුළත කියක් ඇතුළත හිටියා එළියට වැස්සක් මම කියන්නේ අපේ ලෝකේ හැම තැනම කමටහන්නේ. يعني එළියෙන් උපමා හරි උදාහරණ හරි පැත්තෙන් අරගෙන කොච්චර ගන්න පුළුවන්. දැන් ඔබට පුළුවන් ද ඔබ ඉදිරියේ දැන් සංඥාසේ තව කාරණාවක් නේද? දැන් ඔබට පුළුවන් ද ඔබ ඉදිරියේ බණ කියන සාමින්වහන්සේ පිළිබඳව? දැන් වණ කියන සාමින්වහන්සේ නෑ නෙවෙයි, වණ කියනවා. වණ කියන සාමින්වහන්සේ පිළිබඳව ඔබේ නිමිති, සංකල්ප, ඔබ ගත්ත හැඩතල, පාට, මෙන්න මේවා ගන්න නැතිව සාමින්වහන්සේ නමක් ඉදිරියේ ඉන්න කාරණාව මොකද්ද ගන්නෙ? ඉදිරියේ ඉන්න කාරණාව මොන මොන එකද ගන්න කියන්නේ? ඉන්නේ නෑ කියන්නේ බෑනේ. ඔබේ සංකල්ප සිටිවිදී ඔබ දාගත්ත දේවල් නැතුව විග්‍රහ කරන්න පුළුවන්. ඔබේ නිමිටි ගන්න බෑ. දිග, පළල, උස, මහත, පොට, කළු, රතු පාට, හැඩතල මේ ඔක්කොම ඔබේ නිමිටි. දස්සන, කැත ඔබ කලින් දෙයක් එක්ක සාපේක්ෂව මනින්න එක. එහෙම නේද? ඒ කියන්නේ ඔබ නිමිත්තක් කියලා කියන්නේ. ඔබේ නිමිත්තක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබේ නිමිත්තක් කියලා කියන්නේ ඔබ ඒ කාරණාව මනින්නේ කලින් දෙයක් එක සාපේක්ෂව මනින එක. එහෙම නැතු ඔබේ සාපේක්ෂතාවකින් තොරව, ඔබේ නිමිති ටිකකින් තොරව පේන සාමින්වහන්සේ, පේන සාමින්වහන්සේ පිළිමද නැහැ කියන බෑනේ. හැබැයි සාමින්වහන්සේ කියලා කියන්නේ නිමිති ටිකකට නෙමෙයි. පිළිබඳව විග්‍රහයක් කරන්න පුළුවන් බෑ නේද? ඔබට මේ ලෝකයේ පෙනෙන සියල්ලක්ම පුළුවන් වේවිද විග්‍රහයක් කරන්න? මොන දැන් ඔබට කමටහනක් දෙනවා. ස්වාමින්වහන්සේ කියනවා ඔබට මේ ලෝකයේ පෙනෙන සියල්ලක්ම පුළුවන් වේවිද? පේන්නේ නැහැ කියන බෑ. පුළුවන් වේවිද විග්‍රහයක් කරන්න ඔබේ නිමිති සාපේක්ෂතාවයකින් තමයි? බෑ. ඔබට ඇහෙන, ඔබට හිතෙන, ඔබට දැන් පෙනෙන, ඇහෙන, දැනෙන සිද්ධි නෑ නොකියා ඔබේ දේවරුද්ධානය නැතුව විග්‍රහ කරන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඔබට මේ මොනවා හරි කාරණාවක් පුළුවන් වෙයිද ඔබේ සාපේක්ෂතාවයක, ඔබේ මීමක, ඔබේ නිමිත්තකින් තොරව විග්‍රහ කරන්න බෑ. ඔන්න අපි එතනට එනකන් 10යි වෙනවා. ඉතින් එතනින් පොඩ්ඩක් නතර කරමු. අපි අර උන්නාම භාගම සූත්‍රයේ කාරණාවත් එක්ක අපි මතක තියාගමු. අපි ඉස්සරහට ඒක ඉදිරි සතියේදී කතා කරමු. මේ කතා කරපු කාරණාත් එක්ක මතු වෙච්ච කාරණා තියෙනවා නම් අපි ඒක කතා කරමු. දැන් තිරුවන් සරණයි. ඔන්න අපිට චිත්‍රපටයක් ගැන කියුවානේ. ගිනිගන්න ගේවල් ඒ චිත්‍රපටි වල ඇසි ගහක් ගැන විස්තර කරා, ගෙයක් ගැන විස්තර කරා. දැන් මේ ස්වාමීන් වහන්සේ බණ කියන අවස්ථාවක් ඒ පෙනෙන ආයෝගිකත්වය නෑ නොකිය ස්වාමීන් වහන්සේ පිළිබඳව දන්න නිමිති නොදා කියන අන්න ඒ වගේ කාරණා ටිකක් අන්න විචක්ෂණී හිතින් විශ්මුතු කරන විදිහට විශ්මුතු අන්න ඒ වගේ පේනවා, එනවා, දැනෙනවා, දැනගන්නවා කියන කාරණාව ඒ ජීවිත අත්දැකීම් විස්තර කරන්න පුළුවන්ද කියලා අහනෝ. නිමිති ටික දාන්නේ නැතේ මොන වගේ හැකියාවක් සංක්ෂේපණය නිමිති කරගෙන ඉතින් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, දැන් අපිට මේ දවස්වල මේ අධික රස්නයක් දැනෙන ස්වාමීන් වහන්සේ, වැස්ස අඩු කාලයක් අපිට ගොඩක් රස්න දැනෙන ස්වාමීන් වහන්සේ. දැන් අපි යම් කිසි මානසිකාරයකට ගියත් ස්වාමීන් වහන්සේ මේ රස්නේ කියන එක අපිට පීඩාවක් වශයෙන් දැනෙනවානේ. එතකොට ස්වාමීන් වහන්සේ මේක අපිට මේ අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේක කමටහනක් කරගන්න මේ ගියහම ස්වාමීන් වහන්ස එතන රස්නේ දැනීම කියන කාරණාවට යන්න වෙනවා ස්වාමීන් වහන්ස. අන්න එතෙන්ට ගියහම ස්වාමීන් වහන්ස මේ එතනේ දැඩි පීඩාවත් එක්ක අපි අර අරගල කරන ස්වභාවයක් තියෙනවානේ. එතකොට ස්වාමීන් වහන්ස අර ස්වාමීන් වහන්සේ මුලින්ම මතක් කරානේ අපිට අර හැදිච්ච කෝණය ගැන ස්වාමීන් වහන්ස. එතෙන්දී මේ මට හිතෙනවා අර ප්‍රායෝගිකත්වයේ කියන එක මේ උපරිම තැනකට එනවායි කියලා. එතන ස්වාමීන් වහන්සේ මේ අපි කළ යුත්ත ගැන පොඩ්ඩක් තවදුරටත් ස්වාමීන් වහන්සේගෙන් උදව්වක් අවශ්‍යයි කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. අවසරයි, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, තෙරුවන් සරණයි. හරි, එතෙන්දී ඇචර මහත්මිය දැන් අපිට පුළුවන් මේ මොකක්ද රශ්මිය දැනෙනවා කියලා කිව්වනේ. අන දැනෙනවා කියන පැත්ත අපිට මතු කරගන්න පුළුවන් එක්ක විමසීමට, එහෙම නැත්නම් විමසීම් සහගත වැටහීම භාවිත කිරීමට. එහෙම නැත්නම් රශ්මිය තේජෝගතියනේ, ගති ස්වරූපයක්නේ. ආනේ ගති ස්වරූපය අපිට ගන්න පුළුවන් විමසීම. එහෙම නැත්නම් අපිට පුළුවන් දැනෙනවා කයට මේ දැනෙන්නේ, يعني කය කියන පැත්ත, يعني පහස කියන පැත්ත, පහස කියන යෙදීම මොකක්ද කියන එතන විමසීම් කර ගන්න පුළුවන්. ඒ විදිහට කෙන විචක්ෂණයක් නිසා අවධානය ඇත්තටම අපි මේ ප්‍රායෝගිකත්වයක් තමයි අපි ගන්නත් ඕන. එහෙම නැත්නම් අපි දැන් මනෝ සංකල්පයකින් ප්‍රායෝගික නැති කාරණයක් කරගෙන ඉන්නකොට ඒක ගැළපෙන්නේ නැහැ, ඒක ප්‍රායෝගික නෙමෙයි. ඉතින් අන්න එතනදී අපිට අර උණුහුම කියන කාරණේ ඊළඟට තව කතා කරන්න පුළුවන්. දැන් ඒකත් දැන් යම් කිසි විදියක් දැන් දැනෙන විදියක් නේ, අපිට දැනෙන ආකාරය එහෙමනේ. ඒ දැනෙන විදිය ආකාරي ස්වරූපයක පැත්තෙන් කතා එහෙම ඉස්මතු විමසන්න ගන්න පුළුවන්. ඒ දැනෙන විදියක් නේ. ඔන්න ඊළඟට තව එකක් කියන්නේ ඒ දැනෙන දේත් එක දැනෙන අද්දකින තව අපිට තේරෙන පුළුවන් අතර මහත්මිය අපිට දුකක් දැනෙන්න පුළුවන්. අපිට එහෙම ගන්න පුළුවන්. අපිට දැන් අර දැඩි රශ්මි පාදක කරගෙන තේජෝ වචන ඕන. ඒ රශ්මිය කියන්නේ මොකද්ද ගැන නෙවෙයි, අපිට රශ්මිය විග්‍රහ කරගන්න රශ්මිය පිළිබඳ රශ්මිය ගැනනේ. ප්‍රශ්නේ නෑ කියන්න බෑ දැනෙන නිසා සත්‍යවාදී. හැබැයි අහන්නේ ප්‍රශ්නය මිසක ප්‍රශ්නේ ගැන ප්‍රශ්නේ පිළිබඳව නෙවෙයි. අන තේජෝ පැත්ත එහෙම විමසන්නේ. දැනෙනවා දැනීම දැනීමක් ගැන නෙවෙයි, දැනීමක් පිළිබඳවනේ, දැනෙනවා කියන කාරණා. එතනත් පුළුවන්. ඒ ඔස්සේ අපිට ආයි ගොඩනගෙන පුළුවන්. දැන් අපිට ඇත්තටම අපිට දුකක් නේ, සතුටක් සතුටට වඩා අපිට දුකක් නේ. 10ක් එක එන්නේ අර ගිනියම් ස්වභාවයක් එක්ක. අන්න ඒ හිතේ අපිට අපිට එහෙම දුකක් දුකක් පීඩාව හිරිහැරයක් අසහන සීලී බව අන්න ඒකේ ප්‍රකටත්වය. ඒක ප්‍රකටනේ ඒ කරුණෙහි ප්‍රකටත්වය ස්වરૂපයක් ඇතිව ආන ඒ පැත්තම තුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අර දුක දුකකුත් පැනගෙනනේ ඒ පැනගෙන නැගීමේ ස්වરૂපය. අපිට පීඩයි ඒ පීඩාවම එපා වෙන ගතියක් ප්‍රශ්නේ අම්මෝ ඉන්න බෑ 10යි දැවිල්ල ගිනියම් බවක් එතෙන්දී අර අපිට එන්නේ අන්න එතෙන්දී ප්‍රකටත්වය තමයි අන්න අර දුක්ඛිත ස්වභාවය. ආන්නේ දුක ගැන නෙවෙයි අර දුක් අන්න ඒ ස්වභාවය නේද. දැන් අපිට ගන්න පුළුවන් නේද පටික නිමිත්තක් නෙවෙයි තරහ නිමිත්තක් නෙවෙයි නේද. ඒකත් එක අයෝනිසෝ වුණොත් ඉවරයි. අර නිමිත්ත කියන්නේ අර තරහ නිමිත්ත කියන කාරණය අපිට පුළුවන් යෝනිසෝ පත්‍රය හරවගෙන ඒ කරුණ විමසීමකට අන්න එක අපට උපකාරී වෙන්න පුළුවන්. එතකොට පාදක වෙන කාරණාවන් කිව්ව පාදක වීමත් එක්ක අපේ සැප දුක් කලකිරීම එපා වීම අසහනය පීඩාව වගේ දේවලුත් ඔය පාරිසරික සාධකය ඔස්සේම ඇති වෙන්න පුළුවන්. එවැනි ප්‍රකටත්වයෙන් අපිට පුළුවන් සන්න විචක්ෂණයට යන්න. එක විචක්ෂණය කරනවා එහෙම නැත්නම් අතුරු මාත්‍ය ඒ කරුණු කලින් විචක්ෂණය කරලා තියෙනවා නම් ආන්නේ විමසීම තුළින් පැන නැගිච්ච අව පැන විමසීම තුළින් හැදිච්ච කියන්නේ මෙතුවත් උකහාගත්ත මෙතෙක් කියන්නේ ශේෂ වෙච්ච වැටහීම් සාගර ස්වභාවයක් වෙන ඒ වැටහීම් සාගර ස්වභාවය යෙදෙන කාරණේට සිහියක් හැටියට අපිට භාවිත කරන්න පුළුවන්කම ලැබෙනවා.
මේ සයින්න්සර් ගොඩක් පිං සයින්න්ස තරොන්ස
මේ වගේ ප්‍රායෝගිකවත් යන හරි වටිනවා ඇත්තටම. මේ ඇත්තටම ඒක බලන්න මේ දැන් ඔන්න පුදු ඉතින් අපි සැප සහගත දේවල් වල පිහිටලා ඉන්නවා. හැබැයි දුක් සහගත දේවල් වලින් අයින් වෙන්නම නේ හදන්නේ. නේ නිකන් එහෙම බලන්න ලෝකෙ පැත්තෙන් බලුවොත් එකෙන් අයින් වෙන්න නේ බලන්නේ. ඒක නේ ලෝකේ වචනෙන් ගත්තා ලෝක දුක කියන්නේ පිහිටන්න තරම් කැමැත්තක් නෑ නොපිහිටිය යුතු දෙයක්. ඒක වෙන්න මේ සිද්ධිය පැත්තෙන් බලනකොට පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න සංසිද්ධිය පැත්තෙන් බලනකොට ඒත් අර ලෝකයේ පැත්තෙන් ඉන්න බෑ වගේ විමසීම තුළ පිහිටි විමසීමේ කෘත්‍ය තුළ පිහිටීම කතා කරන්න බැරි වෙනා යනවා. විමසීම ඉස්මතු වෙච්ච තැනදී
ඒකත් මේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනනේ සංසාරේතරවල සැප සාගත තැනත් එක්ක අපි විමසීම කියන කාරණාව අපේ අඩු වෙනවනේ නේ සංසාරස.
ඔව් ඒ කියන්නේ අපි අර තුන්දානක් බර දුක් වේදනාවකට වඩා මිලිග්‍රෑම් සාස්ත්‍රයේට අහුන වෙදීනේ ඒකට කැමති ඒක ඉන්න හිත කැමති වැඩි
ගොඩක් තින් සයින්ස් තරන් සර්නසත්
තරන් සර්නයි
ඒගොන් සර්ණ සාමින්නන්ස දැන් ඔය අර දැන් කායගතාසති සූත්‍රයේ තියෙන්නේ අර ඒකෙත් නොයෙකුත් එක එක ආකාර පෙන්වන්නේ අර යොමු වෙන යොමු වෙන්න දැන් යම් කිසි වැටහීමක් දැක්මක් තියෙනවා නම් ඒකට හරි ඒ දැක්මක් සඳහා හරි යොමු වෙන ඒතකොට අර ඒකෙත් ඒ කියන එක ආකාරයක් දැන් ඔය දැන් ඔය රස්න කියන එක ගති ස්වභාව ස්වභාවය වගේ දැන් රස්න ගතිය දාහේ ගතිය වගේ ඒවා දැන් අර ඒ පැත්තේ යොමු වෙනවා නම් අර එතන අර ඒ ධාතු ආකාරයට කියන්නේ ස්වභාව ආකාරයට යොමු වුණහමත් ඒ දැක්මට යොමු වෙන්න ඒක ඒක ආකාරණ කියලා තියෙන්නේ. දැන් ඒ වගේ දැන් ඒ යොමු මොනවා හරි ගෝතර වෙන අවස්ථාවල් ඒ කියන තියෙන ඒ ක්‍රමවල තියෙනවා නේද කියලා මට නිකන් මතක් වුණේ.
ඔව් අම්මා තමයි සයිකටත් සුපිරි තිය අවස්ථා කොච්චර කියලු හුස්මත් එක්ක අපි සතරේ දියව එක තායිස්සරට ගිලාර ඊට කොඩා කුඩා ඉරියව් එක ්‍රමුණිය දත්ව ආදී වශයෙන් සීවතිකම දක්වාගෙන මට මතක විදිහටම හිත මේ ධ්‍යාන හතර ගැනක් කියනවද කොහෙද නේද. ඒ විදිහට අර කරුණු ගොඩා ගති ස්වරූපයක හැම කාරණාවක් එක්කම අර ජීවත් වෙනවා කියලා දැනෙන ස්වභාවය ඉස්මතු වෙන කාරණයක් එක්ක විමසන්නේ. අර ජීවත් වෙන බවකට මැරුණේ නෑ, අපි ජීවත් වෙන ස්වභාවයක් වගේ ඉස්මතු වෙනවනේ. අනේ ඉස්මතු වෙන්නේ මොකද්ද කියන දැන විමසීමකට යන්න තියෙනවා. ඒකද අර මේ ඔය ගහේ වර්ධනය වීම කියන තැන හරි ලස්සනයි අවස්ථාවකට යන්නේ. ඒ සිදුවී වර්ධනය වී වර්ධනය වෙච්ච තැන් දෙකක් අවස්ථාවක් වර්ධනය වී කියන සංසිද්ධියත් එක්ක ඒකත් ඒක හරි වටිනවා. කායගත සති සූත්‍රය අරම්ම කිව්ව වගේම කෝණී භාවිතය හෝ කෝණී සකස් වීම පිණිස මේ පාද තත්ත්වයන් උපයෝගී කරගන්න සරණයි.
සයිනස මේ සයිනස් දැන් අර ඒකනේ රස්නය කියන කාරණාව පාදක වෙච්චින්න සයිනස දැන් ඒක අර මානසිකාරයට ගියහම ඒක අමතක කරන්න හදන වංචනික ස්වභාවයකුත් මතුවෙනවා නේ සයිනස. කියන්නේ කෝණේ ප්‍රශ්නයක් තමයි ඒක මට හිතෙච්ච දේ සයිනස. පීඩාව අමතක කරන්න යන ස්වභාවයක් සයිනස.
හා ඒක තමයි අපි බයිසිකලයක් පස්සේ ගියාට පස්සේ මුලින්ම බයිසිකලේ කල්ල කරගෙන ඊට පස්සේ පොඩ්ඩක් බලනවා අත උඩින් දාන අර ෂීට් එක අල්ලගෙන එන්නේ. ඊට පස්සේ බලනවා අපි තනි කකුලින් පොඩ්ඩක් අල්ල ටික පොඩි ගැන්වා අරගෙන යන්න. ඊට පස්සේ යටින් දාලා පදින්න හදරි. ඊට පස්සේ කකුල් දික් වුණාට පස්සේ තමයි උඩින් දාලා පදින්න. ඒ ෂීට් එකේ වාඩි වෙන්න බෑ. ඊට පස්සේ සමහර ෂීට් එකේ වාඩි වෙන හොඳට පරිණ කාලයකට එනවා. සමහර වෙලාවට හැන්ඩල් එක අතෑරලා දාලා පරිණ අවස්ථාවක් එනවා. වඩා වැදගත් වෙන්නේ බයිසිකලේ පදින්න උත්සාහ ගැනීමයි. ඉතින් අර වෙන සාමේ ඔහු ඇත්ත තමයි අර පීඩාවක් එනකොට ඒක නිකන් වහල දාන්න යන ගතියක් තියෙනවා. හැබැයි උත්සාහයක් අරගෙන තියෙනවනේ ඒක විමසන්නේ. ඒක වටිනවා. නැත්තම් අපි මොකද කරන්නේ? අයියෝ මම මේ හදන්නේ මේක පහල දාන්නේ මනසෙන් මේකත් දෙනවා. අර එහෙම එකක් දීලා ඊට පස්සේ අපි අර උත්සාහය නිකන් වැඩි තරගේ පටන් ගන්න කලින් පරාජය වාරගෙන හැත්තකට වෙනස එහෙම වෙන්න පුළුවන් අපිට. හැබැයි අර ඊට වඩා වටිනවා.
එහෙමයි.
අර එක ශ්ලෝකයකක් තියෙනවා මට මතකනේ ඔය ගච්ඡන් කිපිලිකෝ යාති මගච්ඡන් බොහොම කියලා තියෙනවා. මේ ඒක කියන්නේ නොයන්නා වූ ගුරුලා මේ පියාඹන්නේ නැති ගුරුලා අකුරු කියන වේගෙන් යන පුළුවන් පක්ෂියෙක් කියලා කියනවානේ සාහිත්‍යයේ. යන්නේ නැහැ කොහොමවත්. හැබැයි ගච්ඡන් කිපිලිකෝ යාති කියන්නේ එයා යන කුහුඹිය පිටිරික කියන්නේ කුහුඹිය කිලෝමීටර ගානක් යනවා. ඒකේ ප්‍රමාණය නෙවෙයි භාවිතයයි වැඩේ. හොඳයි අද දෙකේ ඔස්සේ කරන එක ගොඩක් වටිනවා කියලා.
තිරුවන් සරණ ස්වාමීන් වහන්ස, ඔය වය ධම්මා සංඛාරා කියන එකේ සංඛාරා කියන ඒ පදය මේ ඔය ව්‍යාකරණ රීති වලින් ඒක සංඛාරා කිව්වහම ක්‍රියාපදයක් විදිහටද කොහොමද ඒක කියලා පොඩ්ඩක් කියලා දෙන්න ස්වාමීන් වහන්ස.
ඒක යම සංකාරෝ සංකාරා බහුවචනයක් හැටියට තියලා තියෙන්නේ. සංකාරෝ ඒතුනත් හරි වැදගත්. මොකද මේ දැන් මොකද කාය සංකාරෝ වචී සංකාරෝ හෝ කිය සංකාරෝ කියලා ඒක වචනෙන් නෙවෙයි. දැන් අර කරුණු හැටියට පෙන්නකොට කාය සංස්කාරය වචී සංස්කාරය මොහිත සංස්කාරය කරුණ හැටියට පෙන්වලා තියෙන තැන්වලදී සංකාරෝ වගේ පෙන්වලා තියෙනවා. අඩංගු සංඛ්‍යාත්මකව දෙකයි තුන ඒ දෙක කරුණ එකතු වෙනවා. හැබැයි අර සංකාරා කියන බහුවචනයේ එක් බහුවචනයක් තමයි පෙන්වන්නේ. වය ධම්මා සංකාරා සබ්බේ සංකාරා නිච්ඡාති සංකතං අවිසංකාරං කීති සංකාර. අර ඒ වගේ එක සංස්කාර කියන අර ඒක සංකාරා කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ බහුවචනයක් හැටියට.
බහුවචනය ඒ කියන්නේ බහුවචනයක් කියෙදෙන්නේ නාම පදයකට එහෙම මට ඒක කියන්නේ දෙන්නේ
නාම පදයක් හැටියට නාම පදයක්. හැබැයි සිංහල භාෂාව පාලි භාෂාවෙත් තියෙනවා නාම පද වුණාට මේ කුදන්ත නාම කියලා වචනයක් තියෙනවා. සිංහලෙන් කියවොත් නටන්නා කියලා කියනකොට නාම පදයක්නේ සිංහල භාෂාවේ ක්‍රියා. සිංහල භාෂාවේ සංඥා නාම බොහොම නාම වර්ග පද නාම පද වර්ග පහක් විතර සිංහල භාෂාවේ නාම නාම සංඥා නාම වගේ ක්‍රියා නාම කියලා එකක් තියෙනවා. ක්‍රියා
නාම ඔතනත් මේ මට නිකන් මේ හිතුන අදහසක් දන්නේ ඒක හරි වැරද්ද. දැන් සංඛාර දැන් නටන්නා කියලා එකක් සංගීවන ක්‍රියානාම කියලා. දැන් නටන්නා කියන එක අපිට සත්‍යවාදීව කියනවා නම් කියන්න වෙන්නේ නැති නටන වෙලාවට. එයා නැටීමේ යෙදිලා ඉන්නවා නම් නටන්නා. එහෙමනේ. එතකොට එතන පෙන්වන්න හදන්නේ නටන කෙනා නෙමෙයි නැටීමේ ක්‍රියාව නැටීමේ සිදුවීම. එහෙමනේ. එතකොට මෙතනත් මම දන්නේ මෙතෙන්ට ඒක කල්පන එක හරි වැරද්ද මම දන්නේ කියලා දෙන්න ස්වාමීන් වහන්සේ. මේ සංඛාරා දැන් වය ධම්මා සංඛාරා කියනකොට දැන් අර අපි දැන් ওই සංකත සකස් වූ සකස් වීම දැන් සංඛාරය කියන එක සංඛාරා සකස් වීම කියන සකස් වූ සකස් වීම සංස්කරණය වුණ එක සංස්කරණය සිදුවීම කියන එක. දැන් අන්න ඒ දෙකෙන් මේ දැන් අන්න එහෙම සකස් වූ වය ධම්මා කියලා කිව්වොත් යනාර්ථය වෙන මේකක් සකස් වීම කියන ක්‍රියාවත් එක්ක වය ධම්මා කියනකොට වෙනම අර්ථයක් කියන්නේ. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ.
අද මේ චිත්‍රපටයේ නිදර්ශනේ උදාහරණොත් අර සංස්කාරකගේ සංස්කාරය කිරීම නෙවෙයි අපි බලන්නේ සංස්කරණය වූ මේක සංස්කරණය කරපු එකක් කියලා නේ කියන්නේ. සංස්කරණ චිත්‍රපටයේ සංස්කරණය කරන්නාගේ සංස්කරණය කිරීම දැක්කනම් එතන ගැටලුවක් එන්නේ. රාගේම අපි සංස්කරණය කළ දැන් එතනොත් කියන්නේ අර භව්‍යත්වයක් ඇති දෙයක් කියලා දී ඇති හෝ නැති හෝ ඒ විදිහටවත් දීලා නැහැ. පින් ගන්න නෙවෙයි දීලා නැහැ. හැබැයි ඒකාන්ත දුවතත්ත්වත තියෙනවා කියන අර්ථයේ එහෙමවත් දීලා නැහැ. හැබැයි සංස්කරණය කිරීම කියන සංස්කාර කියන තැනින් මේ ගතතර පස්සේ චිත්‍රපටය සංස්කරණය කරන්නාගේ සංස්කරණය කිරීම. ඒ වගේම බලන්න අපිත් හදාගෙන ඉවරන අර අධ්‍යක්ෂ ලෝකේ සකස් වීම සකස් වූ සකස් කරන කරන බලන සංස්කරණය කරන බලන්න හරි අන්න ඒ කරුණ බලන නම් අපි ඒ කරුණත් එක ඉන්නේ නෑනේ.
ඒක තමයි මට දෙතුනේ දැන් උත්තර වේවායි ධම්මා සංඛාරා කියන ඒ වචන දෙක යෙදෙනකොට දැන් ඔය සංඛාරා කියන එකේ එන්නේ ක්‍රියාව විදියට සංස්කරණය වීම කියන එකත් එක්ක ගත්තාම ඇත්තටම දැන් සංස්කරණය වූව කියන එක වේ ධම්මා කියන කොටයි සංස්කරණය වීම කියන එක ගන්න කොටයි වය ධර්මා කියලා යන්න එතන වෙනසක් වෙනවන බොහෝ විට. ඉතින් අර ඒක තේරුම් ගැනීම මේ ධර්මයට යොමු වීමට මේ බුදුහාමුදුරුව කියලා තියෙන කෝණේ මොකද්ද කියලා වැටෙන්න අර එතන ඇත්තටම ගත්තොත් එතන සංඛාරාර්ථයත් එක්කම වය ධර්මා කියන එකත් ආයේ ඇත්තටම කියන්නත් ඕන නැති එකක් වගේ කියලා මට හිතෙනවා. ඒ දෙකේම සංස්කාරා කියන ක්‍රියාවම කියන තැනම ඒක දැන් පෙන්නන්න නිසා ඉතින් ඒ විදිහට ගැළපීමකින් කියන්න වෙනවා. නැත්තම් නිකම්ම සංස්කාරා කියලා කිව්වා කියලා ඉතින් ලෝකයාට යම්කිසි මානසිකාරයක් ඉපදෙන්න දෙයක් නැහැ නිකන් නිකන් කීමක් විතරක් වෙනවනේ. අර මට හිතෙනවා දැන් අන්නේ විදිහට ඒ අර ලෝකයාට කියන්න යනකොටත් ඒ දහමේ ස්වභාවය ওই වචන ওই විදිහට ගලපලා එහෙම කීම කොයිතරම් දුෂ්කර දුල් අමාරු කාර්යයක්ද කියලා වගේ හිතුණා මේ ඒ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒක ඉස්මතු කරලා පෙන්නන එකම මොන තරම් මේ පුදුම කාරණාවක්ද කියලා.
දැන් සංඛාරා කියන වචනේ අපි කවුරුනම් මේ අනිච්චවත සංඛාරා. එතකොට අනිච්චා කියනකොටම ආයි සංස්කාර කියන්න ඕනද? සංඛාරා කියනකොට අනිච්චා කියන්න ඕනෝද? ඊට පස්සේ ආයි ගන්න පුළුවන් සබ්බේ සංඛාරා අනිච්චා කියලා සකස් සබ්බේ සංඛාරානේ. සබ්බේ කියලා කියන්නේ එතන බහුවචනයෙන් එන්නේ සබ්බේ. සබ්බං කියන්නේ ඒක වචන සබ්බේ කියලා කියන්නේ සියලු කියන සියලු කියන සබ්බං සබ්බේ කියලා කියනකොට අර බහුවචන අර්ථ ගන්න තියෙන සබ්බේ සංඛාර සියලු හට ගැනීම සකස් වීම අනිච්චාදී. එතකොට සකස් වීම කියනකොටම අනිච්චාදී කියලා කියන්න ඕනේ නෑ ඇත්තටම. හැබැයි අනිත්‍යයි කියනකොට ආයි සකස් වීම කියලා කියන්න ඕනේ නෑ. යදා පඤ්ඤාය පඤ්ඤාය අනු නුවණින්ද නුවණ භාවිත වෙන තැනම සංස්කාර සංඛාරා කියන වචනේවත් අනිච්චාදී කියලා කියන්න ඕනේ නෑ. පස්සති දකින්නවා දකින් කියලා කියනකොට නුවණ කතා කරන්නේ නෑ. සංඛාර කියන්න ඕනේ නෑ. අනිත්‍ය කියන්න ඕනේ නෑ. නමුත් අර්ථාන්විතත්වය යථාර්ථය ලෝකෙට විග්‍රහ කරන්නේ අන්න ලෝකෙට කියන්නේ ලෝකයේ තහවුරු නොවෙන්නත් හැබැයි ලෝකයට සංවේදනය වීම කරන්න අර භාග්‍යතුන් වහන්සේ හැම පැත්තකින්ම භාෂා භාවිතය උපයෝගී කරගෙන තියෙනවා. අර අම්මා මතක් කරා වගේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ බුදුරේගේ බුදු ගුණය ඉස්මතු වීම සම්මා සම්බුද්ධ ගුණය කියන කාරණය ඉස්මතු වෙන මේ වගේ කාරණාත් අපිට ප්‍රසාදය පුදව ගන්න කරුණ වශයෙන් අදහසක් ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සවිනාස අවසරයි. අර හුදන්ත නාමපදය කියන එක ඇත්තටම අද තමයි තේරුනේ සවිනාස. මේ කියන්නේ දැන් අපි ෆෝන් එක කියලා කිව්වත් සවිනාස ගස මල උම අපි නාමපද දානවනේ සවිනාස. ඒක අර ඒකේ හුදන්ත ස්වභාවයක් එක්ක සංස්කරණයක් කතා කරනවා නම් ඒක හුදන්ත නාම ස්වභාවයකින් තියනවායි කියන කාරණාව මේ තේරුනේ දැන් තමයි සවිනාස. අවසරයි.
අමරදේව මහත්මයා ගායකයෙක්. ගායකයා වෙන්නේ මේ ගායන කරද්දි. එයා ගෙදර ආවට පස්සේ ගෙදරට ගිරින්ද තාත්තා ඒක මොකක් හරි තාත්තගේ කෘත්‍යෙදි තමයි තාත්තා. එතකොට මේ ඒ වගේ තමයි කියන දිට්ඨාන සුඛාන උත්ඤාතම් පත්තම් පරිවේතම් අනුචරිතම් මනස ඒ දිට්ඨාන සුඛාන උත්ඤාතම් කියන්නේ අර සුදන්ත නාම තමයි පෙන්නලා
තියෙන්නේ.
අන්දිච්ඡම් පාරිච්ඡම් සුදන්ත නාම තමයි පෙන්නන්නේ. එක්ක ක්‍රියාපදය, එක්ක සුදන්ත නාම පදය, එක්ක ක්‍රියාපදය.
එහෙමයි සත්. පැහැදිලි සානස පෙරම් සන්න.
හොඳයි තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඔකට ප්‍රශ්නයක් නැත්තම් අපි අවසාන කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා එක්ක මේ විතරක්ද අපි අවසාන කරමු. අපි නද දෝසර අවසාර කරමු. අදත් මං තන චෝටිනා ධර්ම කරු ඊපැක් සාකච්ඡා වුණායි තම ගැම්රී. ඉතින් මේ ධර්ම කරුවට අපේ සිත ගුණු කරගෙන අපි විශාල සතුටක් ධර්ම පින්තක් ඉපදාගත්තා. ඒ තුළින් ජනිත කරගත්ත කුසල් අපි අපේ ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී ජීවිත ප්‍රාර්ථනා කරමු. මේ ශාසනික කටයුතු තවතාවත් හොඳින් කරගෙන යන්නට හැකියාවල දේවල් කියලා ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ට අධ්‍යාපන ගුරුවරුන්ට සාමදනාට අනුමෝදන් කරමින් ස්වාමීන් වහන්සේ ආරාධනා කරන සාකච්ඡාව නිමා කරන්නේ.
තෙරුවන් සරණයි. ඇත්තරම මේ අද මට ගොඩාක් පහසුයි ස්වාමීන් වහන්සේ කරපු දේශනයක් හැසුරෙන් මම කතා කරනකොට. එතකොට ඇත්තටම මට හැඟෙන්නේ මේ දැන් මගේ මම මොනවා හරි කියනදී කොහෙන් හරි මම අතින් දාන මොකද මම ශිෂ්‍යය නිසා. එතකොට මේ අර කරනවාට දේශනයක් පාදක කරගෙන කතා කරගෙන ගියොත් පහස නිසා තමයි මේ එහෙම කතා කරගෙන ගියේ. මේ දේශනාව අහලා ඇති ඊළඟට ශ්‍රවණය කරලා එක වතාවක් නෙවෙයි දෙතුන් දෙතුන් වතාවක්. ඉතින් නමුත් අර අපි ලියපු එකක් කියවගෙන යනකොට තා පොඩ්ඩක් අරක මේ ලියපු අර දේශනකේදී ටිකක් අර වේගෙන් යනවනේ. මේක අර පිටපත් කරපු කාරණයක් කියවගෙන යනකොට තනියෙන් කියනකොට වගේම ඒකත් වඩා අර මෙහෙම කතා කර කර යනකොට සාකච්ඡාවේ අදහස් ඉකුතින් ඒක හරි සුන්දරයි ලස්සනයි. එතකොට අර එතකොට අපිට කේන්ද්‍රයක් තියෙනවා අපිට ඒ වටා කතා කරන්න පුළුවන්. නැත්නම් අපේ දිශානති එහාට මෙහාට වෙනස් වුණාට පස්සේ මේ මොකද වෙන්නේ අර ඒ කියන්නේ අර කඩින් කඩ වෙනස් වෙනවා. අර ගලාගෙන යන රටාවේ අඛණ්ඩතාවයට නැත්නම් වෙලාවට මේ පළුදුතාවයන් එන්න පුළුවන්. ඉතින් අර ඒ නිසා තමයි මෙහෙම දෙකියක් පාදක කරගෙන යන්න තීරණය කළේ. ඉතින් ඒක අපි කාටත් උපකාරශීලී වෙයි කියලා හැඟෙන නිසාවෙන් ඉතින් ඒ නිසා මේ ත්‍රිපි සම්පාදනය කරන දේශනාව කරන අපගේ ගුරු දේවතුමාගේ උතුම් ශ්‍රේෂ්ඨත්වයට නමස්කාර කරන ගමන මේ වෙනුවෙන් සහසම්බන්ධ වෙච්ච මේ පරිසයන් සිදු කරන යහපත් වේවා, තිසරණ සරණ වේවා, නාමයෙන් සූපත් ජීවිතයන් ගත කරන්න ධර්මාභෝධය පිණිසින් ශක්ති උපනිශ්‍රය වේවා කියලා මෙත්තකින් කරමු. සුනන්ද මහත්මයාට, මහාචාර්යතුමාට සම්බන්ධ වෙච්ච හැම දෙනාටම යහපත් වේවා. තිරුවන් සරණයි.
තෙරුවන්
සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි හැමදෙනාටම.